එහෙමනම් අදත් 2020 වර්ෂයේ ජූලි මාසේ 27 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් 7:07. ඉතින් අදත් අප සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොග්ගල මැතිතුමා. ඉතින් ඔබතුමාව අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා අද ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. තිරුවන් සරණයි රවි මහත්මයා.
තිරුවන් සරණයි. මේ අපි දැන් ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවානේ, ඒ මොනවා හරි අහන්න ගැටලු එහෙම තියෙනවද, මොනවා හරි අහන්න දෙයක් කාට හරි තියෙනවා නම් යොමු කරන්න බලන්න.
සර් සමා වෙන්න, මේ මට සමත් අද දේශනේ ඉන්නන් නෙමේ සමස්තයක් විදිහට පටිච්ච සමුප්පාදයට ධර්ම මේ චතුරාර්ය සත්‍යයට ගලපද්දි පොඩි ප්‍රශ්නයක් ආවා. මම ඒක ඇහුවට කමක් නැත්ද?
ඔව් අහන්න.
ඔව් සර්, දැන් අපි බුදුහාමුදුරන්ගේ දේශනය අනුව මේ ලෝකේ සියල් හටගත්ත නම් ඒ හටගත්ත සියල්ලම අවිද්‍යා කර්ම තණ්හා ආහාර හින්දා කියලා හලා තියෙනවා. එතකොට දැන් මට මගේ ලෝකය කියලා හම්බෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස සහ ඒකට ගෝචර වන සියල්ලම ඉදි කට්ටේ ඉඳලා අවකාශය අභ්‍යවකාශය දක්වා සියල්ලම හටගත්තනම් අවිද්‍යා තණ්හා කර්ම ආහාරයන්ගෙන්. එතකොට සර් දෙයක් ඒ කියන්නේ රූපණය කියන ගැන එහෙම නැත්නම් මේ මෝඩකමින් සකස් කිරීමක් නේ, මේක මොහතකටවත් නිත්‍ය කරන්න බැහැනේ කියන තැනදී අවිද්‍යාව තණ්හාව කියන මේ ඒ කියන්නේ නිත්‍ය සංඥාව කියන තැනදී අවිද්‍යාව තණ්හාව හින්දයි කියන තැන පැහැදිලි. ඒ වගේම අපි මේ කර්ජනීය සූත්‍රයට කලින් ආහාර පරියායක් එක්කම ඉතාම ගැඹුරින් කතා කරා. එතකොටත් අපිට තේරෙනවා මේ චතුරාර්ය සත්‍යක සහ මේ පටිච්ච සමුප්පන්න බවටමයි ගැලපෙන්නේ කියලා. එතකොට සර් දැන් මට ආපු ප්‍රශ්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන් ගැන. අපි අවිද්‍යා තණ්හා ආහාර කතා කළා. මගේ ප්‍රශ්නේ තමා කර්ම කියන එක කොහොමද මේකෙදි ගැලපෙන්නේ කියලා. එතකොට සර් බුදුහාමුදුරුව අපිට කියලා තියෙනවා, බුදුහාමුදුරුව කියනවා කර්ම විෂය අචින්තයි, චිත්ත විෂය අචින්තයි, බුද්ධ විෂය අචින්තයි, ඒව ගැන හොයන්න එපා කියලා තියෙනවා. නමුත් මෙතනදී කතා කරන කර්මය ලෞකික සම්මා දිට්ඨියේන කර්මඵලය වෙන්න බෑ. හැබැයි ලෝකෝත්තර මේ ලෝකෙන් එතර වෙන විදි පරියායෙන් කර්මය කතා කරොත් ඒ පරියායෙන් කතා කරොත් හරියට විදර්ශනාවක් වෙනවා නම් කර්මස්ථානය කර්මය අස්ථානගත වෙන්න ඕන, කර්මයට පිහිටන්නත් බැරි වෙන්න ඕන, ඒකත් ඉක්මවන්න ඕනනේ. එතකොට කර්මය ඉක්මවන්න ඕනේ. කර්මය කියන එකත් දෙදෙන්න බෑ. ඒ අර්ථෙන් ලෝකෝත්තර එතර වෙන අර්ථෙන් බුදුහාමුදුරුව මේ කර්මය කියන එක විස්තර කරේ කොහොමද කියලා මට සුත්‍රයක් කියලා දෙන්න සර්. සාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. පින් සිද්ධ වේවා. අනන්ත ප්‍රමාණ වාරයක් පින් සිද්ධ වේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ ඔක මම හිතන්නේ ආයත තියෙන ගැටලුවක්. මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියනකොට කර්ම කියන එක දැන් අපි කර්ම කියපු ගමන් කර්ම හේතුව අපි දානවනේ. ඔක කම්මස්සකතා සම්මාදිට්ඨිය කර්මඵල. එතකොට ඔක ලෝකෝත්තර දර්ශනය නෙවෙයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්නේ ලෝකෝත්තර දර්ශනේ මතු කර ගන්නමයි. ඒ අපි ඉස්සර මං හිතන අවස්ථිතින් ලෝකෙට අයිති පැත්තෙන් හිතුවනේ තණ්හාව කෙනෙකුට තියෙන්න ඕන, එයාට තමයි මේමයි. දැන් ඔය අපි අහලා තියෙන එක සූත්‍රවල දිමෝලියපත් වුණ සූත්‍රයේ අවිජ්ජාපච්චේ සූත්‍රේ එහෙම මේ තණ්හාව ගැන කතා කරනකොට පුද්ගලයෙක් ගැන කතා කළොත් ඒක වැරදි. පුද්ගලයකට තියෙන තණ්හාව ගැන නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පුද්ගල සංකල්පය ඉක්මවා යන දැක්මකට එන්නවා. ඒ කියන්නේ තණ්හාවත් ගොඩක් අය අර දෙයක් ඇති වුණහම ඕකට ඇලෙන ගැටෙන ගතිය කියලා කියන්නේ. එහෙම යනකොට ඒක ලෝකෙටයි. අද ඒ දේස් තියනවා සංහා කරන කෙනක්. ඒ වගේම පෙර කළ කර්මයකටයි ඔය විපාකේ කියලා කියනකොටත් පුද්ගලයක් ඉන්නවා. ඉඳින මේ කර්මය කරපු පුද්ගලයක් ඉන්නවා. අපි දැන් විපාක දෙන්න කෙනක් ඉන්නවා. ඒකට ආත්ම දෘෂ්ටිය එහෙමම තියෙනවා. සක්කාය දෘෂ්ටිය එහෙමම තියෙනවා. ඒ වගේම ආහාර ප්‍රත්‍යක්ෂ අපි දන්නා මෙච්චර කල් ඔය කබලින් ආහාර කියන්නේ මේ කන බොන ආහාර කියලා තේරුම් ගන්න තාක්කල් ආහාරයක් කියනවා. ආහාරය කියන්නේ කාටද කියන පුද්ගල සංඥාවක් තියෙනවා. ඔතන මේ ලෝකෝත්තර ධර්ම ආවි දකින්නකොට සම්මාදිට්ඨියට එනකොට ඔයයි මම ආයන්නවා. එතෙන්දී අපිට අතුණා ආහාර පරියාය කතා කරනකොට ආහාර සූත්‍රයේ තියන්නේ සත්‍යයේ ප්‍රත්‍යක්ෂ කියන සත්‍යය උපන් සත්‍යයගේ අට ගැනීමට අනුග්‍රහකින් යම් කිසි දෙයක් හේද ඒකයි ආහාරය. දෙයක් කියනවට වඩා ඒකයි ආහාරය. සත්‍යයගේ නෙන්නේ ආහාර. ඊළඟට ආහාරයට සමුදේ තණ්හා. තණ්හාව නිසායි ආහාර. දැන් අපිට තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. ඉන්න සත්‍යයට තියෙන ආහාරය ආහාරය දැක්කට පස්සේ තමයි තණ්හා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අන්හාව තමයි සමුදේ වෙලා තියෙන්නේ ආහාර. අපිට ආහාර තමයි සමුදේ වෙලා තියෙන්නේ සංහාව. ඒ ලෝකයේ අහිතක. ලෝකෝත්තර දර්ශනේ ඉන්නේ සංහාව ප්‍රත්‍යයෙන් තමයි ආහාර. ආහාර සූත්‍රය එහෙම ගත්තාම මොකද්ද නිදානේ මොකද්ද සමුදේ? ප්‍රත්‍යනේ ප්‍රත්‍ය කියලා අහනවා මේ ආහාරවලට සංහාව. අපි දක්ෂ වෙන්න ඕන දැන් ලෝකෝත්තර දර්ශනේ මත කරගන්න සංහාව නිසා ආහාර වෙන්නේ කොහොමද? ආහාර නිසා සත්‍යය වෙන්නේ කොහොමද? ලෝකයාට පේන්නේ සත්‍යය ඉන්න හින්දා ආහාර තියෙනවා, ආහාර තියෙන හින්දා සංහාව. ඒ පුද්ගලයෙකුට පුද්ගල දෘෂ්ටිය ඉක්මවාන පටිච්ච සමුප්පන්න බව එන්නේ සංහාව නිසා ආහාර, ආහාර නිසා සත්‍යය. එන හැබැයි ඒක පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවයක්. ඒ කියන්නේ කාලපරතරයන්නේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒක ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන්නේ කාලයක් සම්බන්ධ නොවන මේ ඇතිකල් ඉන්නේදී. එහෙම නැත්නම් මෙහෙම වෙන බැහැ කියන ධර්මතාවය මතුවෙනවා. එතකොට අපිට දැන් ආහාරෙත් ගලප ගන්න පුළුවන්. දැන් ආහාර ප්‍රත්‍ය කතා කරාම ඒක පැහැදිලි. අබලින් කාහාර කියන්නේ කන බොන දේවල් නෙමෙයි, යම් කිසි රූපයක්. ශරීර රූපේ වේවා, බාහිර රූප වේවා. රූපේ ඉපදුනා නම් ප්‍රත්‍යය ඉපදිලා. එතන රූපේ බාහිර ගත්තා නම් පුද්ගලය ඉන්නවා. ඒ පුද්ගලගේ ප්‍රයත්න පිණිස ඒ කියන්නේ අවිද්‍යාවම ඒ බාරගන්නේ අවිද්‍යාවනේ රූපයක් කියන එක. ඒකත් අන්න ආහාර ප්‍රත්‍යයෙන් සත්‍යය කියන එකයි ඒ රූපේ බාරගන්නේ තණ්හාව මුල් කරගෙන මේ තණ්හා නිසානේ. අන්හා ප්‍රත්‍යයෙන් ආහාර කියන එකයි පැහැදිලි මං හිතන්නේ අපි ආහාර ප්‍රත්‍ය කතා කළානේ. දැන් ගැටලුව තියෙන්නේ මේ කර්ම ප්‍රත්‍යයෙන් කියන එක තේරුම් ගන්නේ කොහොමද මේ ලෝකෝත්තරද? ඒකට අපේ කර්මය ප්‍රත්‍ය කියනකොටම සිහි වෙන්නේ අතීතේ කරපු කර්මයකට දැන් විපාක කියලා. එහෙම දාපු ගමන් පූර්ව ප්‍රතිපදයි. ඒ ලෝකෙට අයිති. අපි දකින්න ඕනේ මේ කර්ම ප්‍රත්‍යයෙන් කියනකොට කර්මයත් මේ එකට තියෙන්නේ. කර්මයයි ඒ ඵලයයි දෙකම එකට හේදෙන්න ඕනේ. ඉමස්මින් සති ඉදං හෝති කියන න්‍යාය. එන්න ඕක තමයි මේ තේරුම් ගන්න අපහසුම. අපි අර අපේ තේරුම දාලම තියෙන්නේ පුද්ගලයෙක් කරපු දේ තමයි කර්ම. ඒ කියන්නේ පුද්ගලයක් ඉන්නා කරපු දේ. ඒකට ලෝකෙට අහුවෙලා. ඒ දැක්ම ඒ දෘෂ්ටිය ඉක්මවා යන දැක්මකට එන්නවන මේ ආර්ය දර්ශනයට. කර්මය නිසා ආහාර කියන එක නැත්නම් කර්මය නිසා මේ අජ්ජස්ස ආයතන බහිද්ද ආයතන කියන්නේ ඇත්ත පුරාණ කර්මයක් කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා. රූපය පුරාණ කර්මය නැත්නම් කන පුරාණ කර්මයක් කියලා දේශනා කරනවා. මේ ආයතන ටික පුරාණ කර්මයක් කියලා. එතන පුරාණ කර්මයක් කියනකොට දැන් අපිට එන්නේ පුද්ගලයේ දාලා එන්නේ. හැබැයි මේ දහන දකිනකොට පුද්ගල දෘෂ්ටිය යෙදෙන්න බෑ. ඉක්ම ආයන්න. සක්කාය දෘෂ්ටිය ඉක්ම ආයන්න. ඒක මෙතෙන්දි මම නිකන් මෙහෙම දස්සොත් මේ අදහස් මේකෙන් තේරුම් ගන්න බලන්න. අපි ඇහැ කියනකොට ආමන්න කෙනා දැන් ඇහැ කියන රූපයක් නැවෙනවනේ. විතේ ඇහෙනේ නැත්නම් කන කියනකොට ඒකට ස්වභාවයක් නැවෙනවා නැහැ කන නාසය දිව කය කියනකොට අපිට ඒ අදාළ රූප ටිකක් තේනීගෙන යනවනේ කොහටද මේ තේන්නේ දැන් තියෙන භෞතික දේවල් නැහැ විතර ඒක මම හිතන්නේ ගොඩක් පැහැදිලි නේ දැන් මේ මොහොතේ ওই ටික තේනුනේ ඇහැටද විතරද විතරද නේද ඇහැක් පෙනුනේ කනක් පෙනුනේ ආසය දිව කය කියන ස්වභාව ටිකක් දැర్శණය කරනවා. දැන් සිතට දැర్శණය වුණා නම් මන ධම්ම කියන එක يعني ධම්ම ආරම්මණය ගොඩ නැගෙන්න ඕනේ. ඒක ගොඩ නැගීමට දැන් මේ මොහොතේ උදව් වෙන්නේ මොනවද? මම ඇහැ කියන එක කනසි ඔය සද්දය ඇහෙනවා වෙන්න පුළුවන් දැන්. සද්දේ නෑනේ ඇහැක රූපයක් කන රූපයක්. හැබැයි අපිට දැන් පිටට පේනවනේ. එන්න මේ වගේ වෙන්නේ නැති කියලා. සම්මාරම්මනේ හැදිලා ඉවරනේ. අනසක. ඒක කොහෙන්ද? කියන්න වෙන්නේ ඔය නිමිත්ත. නිමිති ඉතුරු කරගත්තු ඒවා නේද? ඒ කියන්නේ හිර සුරක් කියලා එහෙනම්. ඉතිර ඇසුර නොතිබුණා නම් ඔය එකක්වත් ඉහිලෙයිද කනකට පේයිද දැන් පේනවා නේද ඔය ඇහැ කියලා දර්ශනය වෙන්නේ කර්මයක් කියලා කියන්නේ නිසා කර්මය ඉතිර කර්මයක් නිසා ඉතුරු වෙන එක ඒකට තේරුම් ගන්න වෙනවා ඇයි නිමිති ඉතුරු වෙන්නේ චක්කුණා රූපන් දිස්සා නිමිත්තක් ගාහී හෝති කියන තැන මේ අපි ඉන්නේ. එන් රූප දැකලා නිමිති ඉතුරු කර ගන්නවා කියන තැන. අන්න ඒ ඉතුරු වන නිමිත්තක් තමයි ඔය හැරි කන හරි කියලා ඒ එතන කර්මයක් නිසාමයි ඔය නිමිත්ත. එතන කර්මයේ ප්‍රත්‍යයයි. හැබැයි ඕක දැන් දර්ශනය උනේ කොයි මොහොතේද මේ පාස්වර්ඩ් එක දන්නවද මේ අමාරුනෝ නෑ මේ දැන් අන්න ඒ අර්ථයෙන් මේක මෙනෙහි කරන්න එතන අර්ථය වැටහුණාද දැන් කර්ම ප්‍රත්‍යයෙන් කියනකොට දැන් ඔය මේ ඇහැ හෝ කන හෝ නාසය හෝ අපිට දර්ශනය වුණේ දැන්නේ මේ මොහොතේනේ කන හෝ ඇහැ හෝ කන නාසය දිව කය කියන ඒවා දර්ශනය වෙන්නේ දැන් එතකොට මේක දර්ශනය වෙන්න සත්‍ය අතීතද මේ මොහොතේ අපිට පේනවා මේක ඉමස්මින් සති ඉදං හෝති කියන නැස්තින් සති දන් හොති කියන ධර්මතාවය. එතකොට දැන් මේ අපිට ඒ පුරාණ කර්මය කියන නම යෙදුනක ප්‍රත්‍ය වෙන්නේ මේ මොහොතේ උපදින දෙයට මේ මොහොතේ ප්‍රත්‍යක්. නැස්තින් සති දන් හොති. පැහැදිලි වුණාද ඒ අදහස්? පටිච්ච සමුප්පන්න බව.
ඔව් සර් පැහැදිලි වුණා. ඒ කියන්නේ දැන් අපි ඇහැ කන නාසය දිව ශරීරය කියලා ආයතන හය ගත්තත් ඊට ගෝචර අම්මා ඉස්කෝලේ බාහිර කුමන හෝ අරමුණක් ගත්තත් ඒ සියල්ලම මේ මොහොත දැන් එක මොහොතක් කියලා ගත්තොත් ඒක හිතෙන්නේ ඒ මොහොතේදී විද්‍යමාන වෙන්නේ මුලාව හින්දා පැනවීමක් කරලා කියනවා. එක්කෝ ඒක කන එක්කෝ මනස එතකොට ඒ වගේම බාහිර පැනවීමක් කරලා ඔය දෙපැත්ත බෙදාගෙන ඒක ඇත්තයි කියලා නිත්‍ය සංඥාවෙන් ගත්ත නිමිති ලෝකය මේ මොහොතේ ඒ කුමන හෝ නිමිත්තක් ඇහැ වගේම අම්මා හෝ ගේ හෝ මතක් වුණත් ඒත් මුලාවෙන් දෙපැත්ත බෙදා ගත්තනම් මේ මොහොතේ ඒ ඉදිරිපත් වෙන්නේ අවිද්‍යාව මුලාව මෝඩකමින්ද පණෝපු නිමිති කර්ම නිමිත්තක් වෙන්නේ මේ මොහොතේ නේද? තෙරුවන් සරණයි.
ඔව් ඒක තමයි. දැන් කර්මය ප්‍රත්‍ය වෙන්නේ මේ මොහොතේ කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට දැන් කනනාසයට මං කිව්වා වගේ අම්මා තාත්තා මොනම රූපයක් ආහාරත් එහෙමනේ දැන්
ආහාර. එහෙමයි.
රූප කියන එක දැන් අපිට තිරෙන්නේ රූපමය ගතියන්නේ. එතකොට කොහෙන්ද මේ රූපමය ගතිය? දැන් සද්දයක් එනකොට කොහෙන්ද මේ රූපමය ගතිය තියෙන්නේ? මේටි ඉතුරු නිමිත්තක්මනේ. එහි වෙනවා කියන්නේ. මේ නිමිති කියන්නේ මොනවද? අතීතයේ දැන් මෙතන අතීත කිව්වට මේක තේරුම් ගන්න. ඒ කියන්නේ අතීතයේ ආයතන මුලාව නිසා ඉතුරු වෙන. අර චක්ුණා රූපන් දිස්සා නිමිත්තක් ගාහි හෝති දීපමයි නිමිති. හැදින්. එතකොට ඊ නිමිති කොහෙවත් තියනවා කියන තැනට යන්නේ පා. දැන් මේ මොහොතේ ප්‍රත්‍ය දෙන්නේ ඒ නිමිතිනේ. ඒ නිමිති කියන්නේ මොනවද? කර්ම. තේරුණා. එතකොට මේ කර්ම ප්‍රත්‍ය යෙදෙන්නම ඕන. දැන් අම්මා කියලා ඒ රූපයක් සිහි වෙන්න අර කර්ම ප්‍රත්‍යයක් යෙදෙන්න මොනනේ. කරේ තේකාර ඉනස්නේ සතේ ඉඳන් හොති කියන ධර්මතාවයෙන් දකින්න. ඈ තිකල්ලි මේවේ කියන ධර්මතාවය. දැන් අපේ එහෙම හිතන්නක මෙමරි එක ඉරේස් වෙලා නම් මේක කලින් එකක්වත් ඔළුවේ නැත්නම් දැන් කිසිම රූපයක් එන්න පුළුවන්. يعني මේ ආයතන වලට අරමුණක් ගන්නවා කියලා හිතන් කනට සද්ද ඇහෙනවා නැත්නම් ඇහැට මොනවා හරි අරමුණක් හැබැයි මේ මොකද්ද කියන අදහසක් අපිට පෙර ඇසුරක් පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. මේ පේන්නේ නිල් පාට කියලාවත් කියන්න පුළුවන්ද? නිල් කියන නිමිති ගතිය ඒක හැදිලා නැත්තම්. ඒක හැදුනා නම් හැදිලා තියෙන්නේ කර්මනේ. ඒ කියන්නේ අවිද්‍යාවනේ. ආයතන මුලාව තුනේ නිමිත්තක් ගාහි වුණා හින්දානේ. ඒ ස්වභාවයක් ඇතිුනේ. දැන් අපි මේ මොහොතේ ආයතන පිරිසිඳ දැක්කලා නිමිති ඉතුරු නැත්නම් චක්ුණා රූපන් දිස්සා නැණිත්තක් ගාහි කෝටි උනෝ අනාගතයේට මේ සිහි කරන්න දෙයක් ඉතුරු වෙයිද? කියන්නේ එහෙම ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙන. එතකොට ඒ කර්ම ප්‍රත්‍යය කම්මස්සකතා සම්මාදිට්ඨිය පැත්තෙන් දාන්නේ නැතුව, ඒ කියන්නේ ඒක කම්මස්සකතා වෙන්න පුළුවන්. හැබැයි ලෝකෙටයි බුද්ධල සංකල්පයෙන් දෙයක් තියෙනවා කියන අර්ථයෙන් දාන්නේ නැතුව එතන පටිච්ච සමුප්පන්නේ කියන්නේ මේක ප්‍රත්‍යක්. ඉනස්සෙන් සති ඉදං හෝති කියන එක අර ආහාර කර්ම සංස්කාර අවිද්‍යාව වගේ ප්‍රත්‍යක්. ඒකට පෙර කතාවක් අදාළම නැහැ. අනාගත කතාවක් අදාළත් නැහැ. මේ මොහොත කියන කතාවක් අදාළ නැහැ. ප්‍රත්‍ය රූපං. නාසෙන්සති ඉදං හොති, නාසෙන්සති ඉදං නහොති කියන න්‍යායට අනුව සංහාව ඇතිකල්ලි ආහාර කිව්වවලු. කර්මය ඇතිකල්ලි ආහාර, කර්මය ඇතිකල්ලි රූප ජීවිත න්‍යායක් මේ තිබුණත් මේක නැත්නම් මෙහෙම වෙන්න බෑ කියන ධර්මතාවය එක ඒ දකින්න පුළුවන් නේද? ඒවත් තරණයි.
සර් පටිච්ච සමුප්පන්න බව දැකීම තුල කර්ම නිමිත්ත ඉක්මවනවා කියන එක ටිකක් තේරෙනවා මට. දැන් ආව ප්‍රශ්නයක් මේ දැන් කතා කරද්දි පෙර ඇසුර පූර්ණ වශයෙන්ම කර්ම නිමිත්තයි කියලා ගන්න බෑ නේද? පෙර ඇසුර හේතුවෙන් පෙර මෝඩකම, ඒ කියන්නේ අවිද්‍යාව මෝඩකම හින්දා පෙර ඇසුරත් ප්‍රත්‍යයෙන් නේද ඔය කර්ම නිමිත්ත මේ මොහොතට පැන නගින්නේ? එහෙම නැත්නම් මතකය, එහෙම නැත්නම් පෙර ඇසුර කියන එක පූර්ණ වශයෙන්ම කර්ම මේ මොහොත කර්ම නිමිත්ත විදිහට ගන්න බෑ නේද සර්?
ඒක තමයි. ඒක දැන් මෙහෙමයි, අපිට උට හිතන රකම පෙර ඇසුර කියනකොට අතීත කාලෙක දාලා හිතන තරම අපි අර ලෝකෙට ගිහින් මේක අර කතාන්න බෑ. එහෙම නැතුව ඒකේ තේරුම් ගන්න ඕන පෙර ඇසුර විතරක් නෙමෙයි, පෙර ආයතන මුලාවෙන් උන ඇසුර, නැත්නම් අවිද්‍යාවෙන් උන ඇසුර. ඒත් අවිද්‍යාව මතනේ පෙර කියන එක තියෙන්නේ, ආයතන කියන එක තියෙන්නේ මේකේ හැදී. පුනරූපන් දිස්සා නිහිතක් ගාහි හෝති කියන්නේ මේටි සකස් වෙන පැත්ත. සාමාන්‍ය කෙනාට වෙනදී. සහතන්වාන්තයට ජස් පුනරූපන් දිස්සා නැ නිහිතක් ගාහි හෝති. මේටි හටගන්නේ නැහැ. ග්‍රහණයක් නැහැ, දැස ගැනීමක් නැහැ. දැන් අපිට මේටි කියන එකයි ඒ දැස ගැනීම නිසා ඒහින්දා දැන් ඔන්න ඒ අපිට පේනවා මේ නිමිති එනවා. නිමිති කියන්නේ පෙර සසුර මෙතෙන්ට රිංගනවා. අම්මා කියනකොටම රූපයක් නැනෙනවා, මස්සන්න බැහැ. හරි, හැබැයි මේ දක්ෂ වුණොත් මොකද වෙන්නේ? හැදෙන එක නිමිත්තක් කරගන්නේ නැහැ. මොකද ඒක පටිච්ච සමුප්පන්න බව දකිනවා. මේ අවබෝධය කියන මේ ප්‍රත්‍ය නිත්‍යයි මේක. එතකොට දැන් අර පරණ නිමිති හැදිලා තිබුණා, නිමිති අර මේ මොහොතේ නිමිති ග්‍රාහී වෙන්න අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ එහෙම සකස් වෙන ගතිය දැන් අපේ තියෙන්නේ රැස් වෙන ගතිය තියෙන්නේ. අන්න ඒ රැස් වෙන ගතියට මොකද කරන්නේ? ඉතුරුවා අපකිනා මේ කර්ජනීය සූත්‍රයේ අන්තිමට කියන ටික එකතු කරන්නේ ඒ ඉතුරුවලා අවුලුවන්නේ නිවන. හැබැයි මේක දන්න කෙනා, දන්න දකින්න, නොදන්න කෙනාට රැස් වෙනවා, එකතු වෙනවා, අවුලවනවා. මේක දන්න කෙනා රැස් කරන්නේ නැහැ, ඉස්සරවනවා, එකතු කරන්නේ නැහැ, අයින් කරලා දානවා, නැත්නම් අවුලවන්නේ. හැබැයි මතක තියාගන්න මේ, ඒ කියන්නේ ස්ත්‍රේකයට, ඒ කියන්නේ සවස්තරේ ශ්‍රාවකයා අහතන් වහන්සේට මොකද කියන්නේ? රැස් කරන්නේත් නැහැ, විසුරුවන්නේත් නැහැ. මොකද විසුරුවලා ඉවරයි. අවුලුවන්නේත් නැහැ, නිවන්නේත් නැහැ, නිවලා ඉවරයි. ඒ විදිහට ඒ කඥණීය සූත්‍රයේ අගට තියනවානේ. මොකද ඒක නිවිලා ඉවරයි. ආයි රැස් කරන්න එක පුතග්ජන ස්වභාවය වෙන්නේ නැහැ. විසුරුවන්න උත්සාහයක් ඉවදන්න ඕනක් නැහැ. මොකද විසුරවලයි. පුතග්ජනය වගේ ඔක අවුල අවුල තව තව නිමිති සකස් කරන්නේ නැහැ. ඒ නිවල දාන්න උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඒ විදිහ. එතකොට මේ නීති මෙහෙමයි කියන කතාවක් අදාළ නැහැ. එතන පටිච්ච සමුප්පාද අදාළ නැහැ. ඒකත් ඉක්මවා ගිහිලා දැන් ඒ தත්ත්‍ය කියන්නේ අවිද්‍යාව දුරු වෙන. අවිද්‍යාව දුරු වෙන. අපිට අවිද්‍යාව තියෙන හින්දා එන්නේ එක අර රැස් කරන්නේ ඉසුරුවා. එහෙම නැත්නම් අවුලවන්නේ නැහැ. නිවනවා කියන ඒ මාර්ගයේ වැඩිමක් තමයි එන්නේ. එතකොට ඒක ඒ දර්ශනයට එනකොට අපි දන්නවනේ ඒකේ කාලය ඉක්මවා යන දැක්මක් කියලා දැන් මේ මොහොත කියන කතාවත් යොදන්න බැරි. ඒතරහි වෙන වචනේ. නේද? දැන් කියන අර ව්‍යවහාර කරන්න ඕන හින්දා ඒවට පච්චුප්පන්න. ඒතරහි පච්චුප්පන්න. ඒ පස්සුපන්න රූපය රැස් කරන්නේ රැස් කරන්නේ රැස් කරන්නේ නැහැ විසුරු වෙන මට්ටමට යනවා. මේක රැස් කරන්නේ නැහැ විසුරු වෙනවා. මේක හදන්නේ නැහැ නිවනවා. වගේ එකක්. හැබැයි අවිද්‍යාව යෙදුන් නැත්නම් රැස් කරන එක අදාළ නැහැ විසුරු වෙන එක අදාළ නැහැ. මේක තහත්. හදන්නම බැහැ. අත ගන්න බැහැ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ, කර්ම ප්‍රත්‍ය වෙන්නේ, ආහාර ප්‍රත්‍ය වෙන්නේ, සංසාර ප්‍රත්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒක දැනට නිරෝධේ ඥාහය සිත උපනිෂ්ඨේ කරගන්නවා මිසක් ඔක තවත් ඉගිරි එකක් කන්සෙප්ට් එකක් කරගන්න නෙවෙයි. පෙරුවන් සරණයි.
කෙරුවන් සරණයි සර්. මේ පින් සිද්ධ වෙනවා. මේ මට මේ ගැන අද හිතන්න දෙයක් තියෙනවා, විමසලා බලන්න දෙයක් තියෙනවා. කෙරුවන් සරණයි. පින් සිද්ධ වෙනවා.
කෙරුවන් සරණයි. ડોક્ટર කොක්ලගේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි රුප්පණය සම්බන්ධව කතා කරා, මේ අර කජිනී සූත්‍රේ. දැන් අපි ඔය රුප්පණය කියන දේ දැන් අපි ඕකමනේ අපිට අත්දකින්න ලැබෙන්නේ, කියන්නේ ආයතන හයෙම රුප්පණ ස්වභාවයමයි ලැබෙන්නේ. ඉතින් දැන් ඔක අපි තියරි එකක් විදිහට දැනගත්තට ඔක හරියටම සමණ්ඩ, ඒ කියන්නේ සීක තත්වයට ආවෙ නැති නිසා, නැති වුණ නැති නිසා, ඒ කියන්නේ අපි ඔක කොහොමද ඒ දැන් අර දැනගත්ත ටිකෙන් ඉස්සරහට ගෙනියන්නේ? ඒ කියන්නේ අපතුලින් අපේ ඇතුලින්ම ගෙනියන්නේ. කොහොමද අපි ඉස්සරහට මේ ප්‍රෝග්‍රස් එකක් කරන්නේ? දැන් අපි නිකන් ධර්ම එකතු කරලම විතරකුත් වැඩක් වෙන්නේ නැති පාඩක් තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
ඔව්. ඒ කියන්නේ ඒක තත්ත්වයට ඇවිල්ලා නැහැ කියන්නේ සම්මාදිට්ඨිය නැහැ කියන්නේ. සම්මාදිට්ඨියට ඇවිල්ලා නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න උපනිෂ්ඨේ වෙන දේවල් නේ කරනවා නම් කරන්න වෙන්නේ. ඒකට අනිවාර්යෙන් මේ දහම ඇහෙන්න ඕන. දහම ඇහෙන්න නම් අපිට දහම විමසන්න ඕන. يعني දැන් මේවා අපි සූත්‍ර කියෝලා තිබුණාට, සංඛාගෙන් හරි අහලා තිබුණාට දැක්මක් වෙලා නැහැ. ඒ ධම්ම හේතු ප්‍රබව ඒ සංහේතුම සාධකව ආහ කියන එක අහලා තියෙනවා. සිද්දෙනෙකුට තර්ක කරන්න පුළුවන් බුදු දහම අහලා තියෙනවා. යම් කිංකි සමුදේ ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම ඒ දන්නවා. ඒ දන්නවා කිව්වට ඇහුණා කිව්වට ඒක අපට ඇහෙන මට්ටමක නැහැ. එතනින් ඒකේ අර්ථය වැටහෙන මට්ටමක නැහැ. ඒ සූත්‍රයේ කියලා තිබුණාට අහලා තිබුණාට අර්ථය වැටහෙන මට්ටමක නැහැ. ඒකට අපි දැන් මේ මෙතන කරන්නේ මොකද්ද? ආහාර සූත්‍රයේ කියවට අර්ථ වැටහෙන මට්ටමක නැහැ දන්නවා. ඒ එහෙම දන්නවා කියන්නේ අපි ලෝකෙටයි තේ අර්ථයක් දාගෙන නේ දන්නවා කියන්නේ. ඉතින් වචන ටික දන්නවා මේ ලෝකෙටයි තේ අර්ථකින් හැබැයි දැක්මක් නැහැ. බ්‍රහ්ම කියන්නේ ලෝකෝත්තර දර්ශනේ මොකද්ද කියන අදහසක් නෑ. ඇයි අදහස නෑ? ඒ සද්ධර්මය ඇහිලා නෑ කියන දැන්. සද්ධර්මය බුද්ධ දේශනාව ඇහිලා නෑ. වචන එන ඇහුණට වචන ටික ඇහුණට එකට සද්ධර්මය කියන්න බෑ. අපේ මොකෙටයිති තේරුම දාගත්තන ලෝකෙටයිති තේරුම දාගත්තන බුද්ධ දේශනාව වෙන්නේ නෑනේ. බුදු කෙනෙක් වෙන්නන්නේ ලෝකෝත්තර දර්ශනයන්නේ. හැබැයි මෙන්න මෙන්න මේ පටිච්ච සම්පන්න බව දකිනවා. දෙන්නන්නේ මේ සත්‍යයෙන් උපන් බව පටිච්ච සම්පන්න බව. නස්සෙන් සති ඉදන් හෝති, නස්සෙන් සති ඉදන් නොහෝති කියලා අදහසක් ඇති. නමට කිව්වට හරියන්නේ මේ පටිච්ච සම්පාදයේ පටිච්චසමුප්පන්න ආයතන ගැළපීලා ගැතිය. හරි තියෙනවා නම් ඔය කියන්නේ අපි දන්න දේ නෙවෙයි. ලෝකයා දන්න දේ නෙවෙයි. ඒක ඉක්මවා යන දේ. මම කියන එක ඉක්මවා යන දැක්ම මේ දේශනා. අන්න සද්ධර්මය ඇහෙනවා. දැන් ඒක ඇහුණට ඥානං වුණාට පස්සන් වෙලා නැහැ. මේක දහමක් කියලා මම දන්න දේ නෙවෙයි. කියන්න. يعني මමත්ය හදාගන්න නෙවෙයි. ඒකේ මම ඉන්නවා නම් මම දන්නේ නැහැ. දන්නවා වෙනකොට මම කියන ගතින අදාළම නැති වෙනවා. ඒක වෙන්නේ මේක මම දැනගත්තා කියන එක නෙවෙයි ධර්මයක් අහලා දන්නවා. ඒක ඇත්තිය තියනවා නම් ඒ ධර්මයේ නෙවෙයි. ආයෙත් මේක දන්නා ඉස්සර දැනගෙන හිටියේ දැන් දන්නවා කියන තැනට නම් ආවේ ඒ ඇහිලා තියෙන සද්ධර්මනේ. හැබැයි මේ ධහමට ගැලපීලා නම් එන්නේ පටිච්චසමුප්පන්න බව. නස්සෙන් සති දන්නවා කියන නස්සෙන් සති දන්නවා. එතකොට අර දැන් ඇතනත කතාව යෙදෙන්නේ නැහැ. ඒකත් එක්ක දැන් අර මම යෙදෙන්නේ නැහැ. ප්‍රස් කරනවානේ ඒ විසිරුවන. ඒවත් ඔක නතරන කෙනාට රැස් වෙනවා. දන්න කෙනාට දැන් සිහියනවන සිහියනකොට රැස් වෙන්න බෑ. ඒ කියන්නේ ඉස්සුරු වෙන. හැබැයි මේක හැදෙනවා. ඇයි හැදෙන්නේ? අර ප්‍රත්‍යතික යෙදෙන හැටි. අර විද්‍යා කර්ම ගන්න. ඒකට දැන් මේ ප්‍රත්‍ය යෙදුන්නේ කියන්නේ රහත් වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? රැස් කරන්නත් තියනවා කියන එකත් අදාළ නැහැ. ඉසුරු වෙනවා කියන එකත් අදාළ නැහැ. ඉවස්සෙන් අසති. දන්නහොත්. එකත් අර මේ ප්‍රතිසම්පන්න න්‍යාය. එතකොට දැන් තේරෙනවා නම් මේ ඥානේ නැහැ. එතකොට ඒක දකින්නවා කියන්නේ ඒ ප්‍රඥාව. එහෙනම් කිස්සේද? අනන කැමති නැහැ සමාධි කියන්නේ නැහැ කියලා. ඔච්චර බාර ගන්නවද? ඔච්චර මේ භාවනා කරනවද? අවුරුදු ගානක් නෑවා. ඔරනවා. මට කොහොමද සමාධි කියන්නේ? ඒක කියන කෙනා එක්ක තරහක් ඒ සමිසක්. සම්මාදිට්ඨිය ඇති කරගන්න උපනිෂ්ඨේ කරගන්නේ එකට අවශ්‍ය දෙන්නේ. දැන් අපි මේක වුණහම ඕ මං කොච්චර කීපත් මේ මොකද්ද අඩුවක් කියන්නේ. අඩුවක් තියනවා කියන්නේ කටත්ගෙන් දහම ඇහිලා දැන් දැකලා නැහැ. මම දකින්න මොකද්ද මේ යෝනිසෝ මනසිකාරයෙන් ඊට පස්සේ කරන්නේ. නැතිනේ. මේ යෝනිසෝ මනසිකාරයට සෙවෙන්නේ මොකද්ද? දහම හරියට ඇහෙන්න ඕන. දහම හරියට ඇහෙන්න අපේ තියෙන දාගත්තු මත ටික අයින් වෙන්න. ඒ කියන්නේ කොහොම ලෝකෙට අයිති මතනේ. වචන සමහර මුළු පිටකේම කියවලා තියෙනවා. හරි? පිටතරයනේ දීපතරයක්ම කියවලා තියෙනවා මේ අනේ. අනේ ඒකට නම් මේ මොකුත් තියනනේ. ඒක කොහොම හොඳයි මට නම් තාම ඒක කරන්න බැරි වුණා. බොහෝම ටිකයි සුපිටකෙන් කියවලා තියෙන්නේ. ඒ ටිකත් ඉතින් සද්ධර්මයක් වෙන මට්ටමට ආවද කියන එකයි ප්‍රශ්නේ. එහෙම වෙලා නැහැ. ඒ කියන්නේ එහෙම නැහැ කියලා දකින්න එකයි ඒරාමික මනස්කාරයට උදව් වෙන්නේ. ඒ මට හිතෙනවා එනනම් දහම විමසන එක සාකච්ඡාව අනිවාර්යෙන් උපනිෂ්ක්‍රයයි එහෙම තේරුම් ගන්න. මේ තෙරුවන් සරණ.
තෙරුවන් සරණ යව. පැහැදිලි වුණා ටිකක් ටෙන්ෂන් එක දීලා ධර්ම කාරණා වලට හුම්කම් දෙන්න කියන එක තමයි මට හිතෙන්නේ කියන්නේ කිව්වේ. ඊළඟට මට තව චුට්ටක් පොඩි එකටම ඉස්සරහට ගෙනියන්න මගේ කියන්නේ දැන් මම කියන එක يعني මම හැදිලා තියෙන ස්වභාවය يعني මම හැදෙන්නේ එක්ක කායනු පස්සනාවෙන් හරි ඒ වගේ දෙයකින් ඒ වගේ දෙයක් يعني එක තැනක වාඩි වෙලා එහෙම වඩලා يعني මේ රූපණ ස්වභාවය නිසාමයි මම හැදෙන්නේ කියන ඒ වගේ දෙයක් ඒ වගේ ප්‍රතිපදාවක් කරන එකේ තේරුමක් තියෙනවද ડોක්ටර් ඒ ගානන් මේ වගේ ලෙවල් එකකින්දගෙන තේරුවන් සරණයි
මට මේ පැහැදිලි වුණ ප්‍රශ්නේ ආයෙ මතක කරනවාද පොඩ්ඩක්?
ඔව් මම කිව්වේ මේ දැන් අර දැන් අපි මේ දැන් කියන්නේ ශේක මට්ටමට යන්න කලින් කායානුපස්සනාව වගේ එකක් වඩනකොට ඒ කියන්නේ මම කියන ස්වභාවය මට දැනෙන්නෙම මේ ආයතන හයෙන් දෙන මේ රුප්පණ එකතුවක් විදියට ඒ කියන්නේ ගුලිය වගේ එනවනේ. එතකොට ඒ ස්වභාවයෙන්මයි මට මම ඉන්නවා කියන එක දැනෙන්නේ. අන්න ඒ වගේ දෙයක් ඒ කියන්නේ එකතැනක වාඩි වෙලා ඉඳගෙන විදර්ශනා කිරීම වගේ දෙයක් කරලා අපිට උපනිෂ්ක්‍රම කරගන්න පුළුවන් ද මේකෙන් ඉස්සරහට යන්න? තේරුම් ගන්න.
ඔව් දැන් ඒ කියන්නේ ඒක මට යන්න කලින් කරන ටිකම තමයි මුලින් කෙරෙන්නේ. කායනුපස්සනාව වඩනවා කිව්වහම කාය ගැන බලන ටිකක් කියනවනේ කියන්නේ. කාය හැදුනේ දෙතිස් කුණකින් කියලා බලන්න කියලා. කය හැදුනේ සතර මහා ධාතුයෙන් කියලා බලන්න පුළුවන්. එහෙම ඇති වෙනව නැති වෙනව කියලා බලන්න. එතකොට මේ අර මූලික තියෙන රළු සංඥාව කය ශරීරය කියන එක. කය කියනකොට මතක තියාගන්න ඒ වගේ ලෝකයයි ඉති සියලුම රූප. අපිට රූපමය හැඟීමක් එනවා නම් ලෝකය රූපේ කියන දෙයක් කියනවනේ අපි. ඒ කියන දෙයක් තියනවානේ ශරීරය වෙන්න පුළුවන් ආයතන වෙන්න පුළුවන් බාහිර තියනවා කියලා හිතන ඕනම දෙයක් වෙන්න පුළුවන් ඒක හන්ද තාරකා දක්වා රූපයක් බුදුහාමුදුරෝ කියන මේ රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන මොකටද ඉන්ස වික්ඛවේ රූපං වදේ උප්පතිසිකෝ ප්‍රවේ තස්මා රූපංති උච්චති උප්පනේතනින් රූපේ කියලා විවහාර කරනවා. දැන් අපි ඒ කායනුපස්සනාව කියලා පටන් ගන්නෙ ශරීරය කියලා රූපයක් නම් දැන් අපි රූපේ කියපු එක ඉක්මවා ගිහිල්ලා අඩු ගානේ මේ රූපණයක් නේ කියලා මත්තමටවත් වෙනවා. රූපය කියපු අර්ථේ ලෝකය විවහාර කරන අර්ථේ ඉක්මවා ගිහිල්ලා රූපණ. ඒකට ඒ රූපණ අර්ථේ ඒ ගහමක ගලපන්නේ කොහොමද කියලා පටිච්චසමුප්පාද කියනවා. චතුරාර්යසත්‍ය ඒවට කියලා. දැන් බලන්න අර රූපණ අර්ථේ දැන් බල්ලා වතුරට එබෙනකොට වතුරේ බල්ලෙක් රූපණය වෙනවා කියලා කියන්නේ. ඒ උගේ මත්තමට අන්න ඒ මත්තමෙන් හිතන්න මත. පැහැදිලිද ඒ කියපු එක දැන් ගන්නවා. ඔතමයි විශේෂ වෙන්න කලින් කායනුපස්සනාව වඩනවා කියන එකම පූර්ව ප්‍රතිපදාවනේ. ඒ කියන්නේ ආර්ය දර්ශනය නෑ. ඒක ආර්ය දර්ශනය නෑ කියන්නේ කියන රූපෙක කායනුපස්සනාව කියනකොට සමුදය ධම්මානුපස්සිනේ. මේ රූපේ සමුදය මොකද්ද කියලා අපි කියන රූපේ මේ ශරීර රූපේ කියන කොටකට පෙතනවා. තිස්කුණ උපෙන්ද සතර මහා දාසෙන් ඒ විදිහට බලන්න. එහෙම නැත්නම් ඒක බලන්න අර බල්ලා ඉන්නේ තව බල්ලෙක්ගේ ශරීරයේ තියනවා කියන තැන වතුරේ. එතකොට එයා ඕක කරන්න කිව්වොත් ඒ බල්ලාගේ ශරීරයේ හැදිලා තියෙන්නේ ඒ බල්ලාගේ ශරීරයේ හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන් වගේ බැලුවා වගේ වැඩක්. දැන් ඒක පූර්ව ප්‍රතිපදාව කියලා පැහැදිලි නේ. ඒකට ගොඩක් වෙලාවට මෙච්චරකල් නැත්තම් මේ ශරීරයේ තියෙන්නේ මොන ඉරියව්වද? ආදි වෙලාවට හිතෙන්නේ. සැකසී බලද, ඇවිදිනවද, සතර ඉරියව්. දැන් ඔය අර ඕක අර වතුරේ ඉන්න බල්ලා දැන් ඉන්නේ මොන ඉරියව්වද හුවොත් ඉරියව්වක් තියෙනවා. ඒකට කියන මේ කනෙක්ට් යන ශරීරයේ මත නේද ඉරියව්ව හදන්නේ. ඒකට ඒ රූපය තිහිටලා ඒ මත නේද අපි ඔය කායනුපස්සනාව වඩන්නේ. ඒ කියන්නේ රූපය පිළි අරගෙන කායනුපස්සනාව වඩන්නේ. කියන්නේ රවතුරේ බල්ලගේ ශරීරයේ තියෙනවා කියලා ඒ ශරීරය ගැන විස්තර ටික හොයන. ඔය ශරීරයේ හැදින්නේ කෙස්ලම් නියදස් සම්මාත්න ආරවලින්ද නැත්නම් සතර මහා ධාතුෙන්ද එහෙම නැත්නම් ඔය හැදිලා තියෙන රූප කලාප වලින් මේවා වෙනස් වෙනවා චිත්තක්ෂණ 17යි කියනවා එයාට විශේෂයක් කියනවා
සමාජ ඩොක්ටර් කොග්ලගේ මේ මම ඇත්තටම එහෙම අදහසක් නෙවෙයි කිව්වේ මම ඇත්තටම කිව්වේ මේ කියන්නේ දැන් අපි එක ඇස් දෙක පියාගෙන වාඩි වෙලා ඉන්නකොට එංග අපිට දැනෙන දැන් අපේ මම කියන ස්වභාවයේ රූපණේ වෙන්නේ මා දැන් එක්ක අත දැනෙන ප්‍රතැනින් හරි එක්ක මගේ ඇස් කතන දැනින් හරි අන්න ඒ වගේ තැනකින් කියන්නේ අර කෑලි කඩලා බලලා තමන්ව මේ කියන්නේ මම කියන එක අයිඩෙන්ටිෆයි කරන එකක් නෙවෙයි මම අදහස් කළේ පැහැදිලිත් නැහැ
අවෝ ඒක දැන් ඔබතුමා කරන එක නොවෙන්න පුළුවන් මම කියන්නේ හැබැයි මේක කිව්වා කියලා ඒ විදිහට බලන එක නවත්තන්නත් එපා. ශරීරය කියන්නේ කුණු 32ක් කියලා බලන එක නවත්තන්න එපා. ඒක අවශ්‍යයි. ප්‍රමහා ධාතුව කියලා බලගන්න ඒක නවත්තන්නත් එපා. ඒකත් අවශ්‍යයි. හැබැයි අපි ඒක වඩන්නේ පැහැදිලි දැක්මක් ඇතුව ඕක ආර්ය දර්ශනේ නෙවෙයි. පූර්ව ප්‍රතිපදාව. ඇයි ඒක වඩන්නේ? ඒ මෙන්න මේ නීවරණේ තියෙනවා. මේක බලපන්. මේ නීවරණයට පත් කර ගැනීම අදහස්ින් ඒක වැඩුවට කමන්නේ. මේක මේ මගපල ලැබෙන්නේ ආ මේ තින් කියලා හිතපු ගමම්ම අර සම්මාදිට්ඨිය නෙවෙයි. ඔතකට දැන් අපි ලෝකිතයිසි දෙයක් කරන්න එපා කියලා කොහෙවත් නැහැ. හැබැයි ඒක ආර්ය මාර්ගය කියලා හිතාගෙන කළොත් ඒක දැක්මක් වෙන්නේ නැහැනේ. අපි දන්නවා නම් මේ ලෝකෙට ඇවිසි එයක් මේ කියලා දන්නවා නම් එතකොට ඒකේ මේ ගැටලුවක් නැහැනේ. දැන් වෙලා තියෙන්නේ අපි කායනුපස්සනාව කියලා ඔය ටික කරනවා ඊළඟට මන් නිවන් මාර්ගය වටනවා එන විශ්වාස කරන. එහෙම වුණහම ඒක කොහොමත් මේ බුද්ධඝම වෙන්නේ නැහැ. ඒකට ඒවක් කරන්න එපා කියන එක නෙමෙයි. ඒක ඔබතුමා කරන්නේ නැත්නම් ඒකත් වැරද්දක් නේ. ඒ විදිහේ ඒ පූර්ව ප්‍රතිපදාව අනිවාර්යෙන් වැටෙන්න ඕන. ඒ කියන්නේ මෛත්‍රිය වඩන්න ඕන. අසුබය වඩන්න ඕන. ඒවා බුද්ධ දේශනානේ උපදේශන. ඉමේ මොනවා හරි මොනවා හරි තියරි එකක් හදාගත්තා කියලා ඔයකට තේ නවත්තන්න එපා. ඒ බුදුහාමුදුරුවෝ කරන්නේ කියපු දේවා. බෑ අපි දක්ෂ වෙන්න ඕන. මේක නෙමේ ආර්ය ප්‍රතිපදාව. ආර්ය ප්‍රතිපදාවට එන්න නීවරණයක්පත් කරගන්න තියෙන උපක්‍රමය මේක. සමතය පැත්තව විදියට කියන. ඒත් විදර්ශනාවට එන්න නම් මේ සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕන. සම්මා දිට්ඨිය කියනකොට ඥාන හතර දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඒක යෙදෙනවා නැත්නම් මේ පටිච්ච සමුප්පන්න බව කියන විනස්සෙන් සතේ ඉඳන් හොති විනස්සෙන් අසතේ ඉඳන් නොහොති කියන න්‍යායයට මේක ගැලපෙනවා. එතකොට තියෙන ශරීරයක බලන තාක්කල් එහෙම ගැලපෙන්නේ නැහැ කියලා දන්නවා. එතකොට ඊළඟට මේ බුදුහාමුදුරෝ මේ රූපය කියන ලෝකයා විවහාර කරන රූපේ රූපණයක් කියලා කියවනේ. එතකොට දැන් ඔබතුමා කියපු ඔන්න අත නඳුරු එක්කනකොට ඔන අත තියෙනවා මදුවේ. දැන් අපිට රූප ජාති දෙකක් හම්බ වෙලානේ. දැන් අපිට දක්ෂ වෙන්න පුළුවන්ද ඔය ලෝකයාට රූපය වුණාට ඔකේ ඇත්තට රූපනේ රූපයක් තියනවා කියලා මතු කරන ස්වභාවය. يعني දැන් බල්ලා වතුරට එබෙනකොට අන්න බල්ලෙක්ගේ ශරීරය මතු කරන ස්වභාවය තිබුණා හින්දානේ ඌට බල්ලෙක් ඉන්නවා කියලා හිතෙන්නේ. දැන් අපිට අසත්මදුරුවෙක් කියන රූපේ මතු කරන ස්වභාවය උතනේ දෙනවනේ. ඒ අප කියන රූපේ මදුරුවා කියන රූපේ ගැනීමට වඩා එහාට දක්ෂ වෙන්න ඕන අන්නේ ලෝකයට ඇති රූප මතු කරන රුප්පණ ස්වභාවය. ඒක බුදුහාමුදුරු පෙන්නන්නේ රුප්පණයටයි ලෝකය රූපයක් කියලා දෙයක් හදාගෙන බාර ආරන් තියෙන්නේ. උපපතීති කෝබික්කවේ තස්මා රූපන්ති උච්චති. ඒකත් අපි මේ ලෝකෙට ඉන්න රූපේ කියන අදහසක් තිබුණා නම් ඒක ඉක්මවා යන ඔය රූපණයකට නේ රූපයක් කියලා. දැන් අපිට දැනීමක් විතරද ආවේ මදුරුව කනකොට. දැනීම කියන එකේ මදුරුවෙක් ඉන්නවද? අපි දැලුවේ නැහැ කියලා හිතන දැනීම විතරද? දැන් මදුරුවේ චිත්‍රයක්වත් එන්න පුළුවන්ද ඔතේ? අපි මදුරුවේ කනවා කියනකොට මදුරුවගේ හැඩේ ලේ බොන හැටි ඔක්කොම ටික නැවිලා ඉවරනේ. මොකද්ද? නිමිති. නැත් එතන ඒ නිමිත්ත හැදෙනකොටම අවිද්‍යා කර්ම තණ්හා ආහාර ප්‍රත්‍ය වුණා නේද? දැනීම කියන එකේ මතු වෙන්නේ නැහැ. දැනීම කියන එකේ අසක් නැහැ. ඔන්න දැන් අපි රූප ටිකක් දාගෙන ඉවරයි නේද? ඒකට රූපණය කියන එක ඉක්මවා ගෙන රූපය දෙයක් කරලා බාරන. ඒකට ලෝකෙට අහුවෙයි. ඒකට මේ මදුරුව ඇති වෙනව නැති වෙනව මූ වෙනස් වෙනවා කියලා කොච්චර බැලුවත් ලෝකෝත්තර දර්ශනයේ තියෙන්නේ නැහැ. ඇයි? එළියේ මදුරුවෙක් හදාගෙන ඌට වෙන දෙයක් බලන්න. මේ මදුරුවා පතර මහා ධාතු කියලා එළියේ මදුරුවෙක් හදාගෙන ඌට වෙන දෙයක් බලන්න. අපි දන්නේ නැහැ මේ හිතෙන්ම නිර්මාණය කළා කියලා. දැනීමකට අනුව හිතන්න ගිහිල්ලා හිතට නෙපෙන්නේ දැන් මදුරුවෙක්. හිතට නෙපෙන්නේ අපා. විතට පේන එක එළිය තියෙන්න පුළුවන්. නැහැ අපි රූපය කියන එක නෙවෙයිද? තම ධම්ම මනෝ විඥාන වැඩසලි. මඳුරුවක්. ඒක වැඩ කරන්න ධම්මාරම්මණය හැදෙන්න අවිද්‍යා කර්ම තණ්හා ආහාර සත්‍ය වෙලා. දැන් එහෙම බලනකොට දැන් අර ඒ කායානුපස්සනාවේ ලෝකෝත්තර පැත්තකට හැරෙනවා. ඒ කියන්නේ ලෝකයට අයිති නේ කය. දැන් ලෝකයන් පස්සනාව වෙන්න ඕන ලෝකෝත්තර ලෝකෙන් එතර වෙන්නේ. කය කියන ලෝකෙන් එතර වෙන්නේ. කය කියන එක තියෙන්නේ අවිද්‍යා ප්‍රත්‍ය තුලයි. අවිද්‍යාව නැත්තම් උපදින්නේ නැහැ. ඉමස්සෙන් සති ධං හෝති ඉමස්සෙන් අසති ධං හෝති කියන අන්නේ ධර්මතාවයේ දකින පැත්තට කායනුපස්සනාව යොමු වෙනවා. අන්න එතකොට අජස්තන් කායිකානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස් කියන තැන තැන අමුදය දැන් බාහිරින් නෙමෙයි තමන් තුලින් බලන්න. මදුරුවගේ සමුදය එළියෙන් නෙමෙයි ස්ථිර කල්පදී දැන් වන තමන් තුලින් සමුදය බලන්න. ප්‍රඥාන මාර්ගෙ පෙන්නන්නේ බාහිරින් බලන්නේ තමන් තුලින් බලන්න. ගැලපෙන්න ගන්න. ඒ එහෙම දැන් සමන් තුලින් කියන එකේ අදහසෙත් මම හිතියට දැන් මෙහෙම දකිනකොට මොකද වෙන්නේ? මේ පටිච්ච සමුප්පන්න ගැතියක්. පච්චුප්පන්න ස්වභාවය. අනේ පච්චුප්පන්න රූපය අපිව කාදමලා නේද? අජ්ජිනේ. දැන් මේ ඊතරහි අජ්ජා. දැන් කාදමනවා වගේ අතීතෙත් කාදමලා නේද? අනාගතෙත් කාදමලා දමනවා නේද මේ ගැතිය වෙනස් තුන්නේ? බලන්නේ ඒවා ගැලපෙන්නේ රූපේ රූපේ පිනේස සකස් කර ගත්ත නේද? රූපන් රූපත්තාය සංකතං අභිසංකරොන් කීති සංකාර. පේනවද ඒ තේරුම්? ඒක යෝව නැවත නැවත කතා කරලේ මෙන්න මෙහෙම ගැලපිලා පේනවා මේ අදහස තේරුම් ගත්තොත්. එරුවන් සරණයි.
එරුවන් සරණයි ડોક્ટર කොක්ලේ. ගොඩාක් පින් පැහැදිලි වුණා.
තව භාවි මහත්මයා, ඇත්තටම දැන් මේකෙදි ඔය කියපු එකටම සම්බන්ධය, මේ සම්බන්ධව දැන් අපිට ඇත්තට මේක දැන් කරනකොට ඇත්තටම තීරණවා අර ටිකක් මේක අර අනිත් ඉස්සෙල්ලා දැන් බලපු එකට වඩා ටිකක් අර මේ එකපාරට මේව වෙන්නේ නැති ගතියක්. ඒ කියන්නේ ඇත්තටම මේ කියන්නේ අපිට අර හැම දැනට මං හිතන්නේ අපි මේක පුරුදු කරන්න ඕනේ අර මේ මොකක් හරි උදාහරණයකටම සම්බන්ධ කර කර වගේ ගතියක් තමයි මට දැන් තේරෙන්නේ. මොකද අර ඒ බල්ලගේ උදාහරණේ හරි එහෙම නැත්නම් ඉරිගුව හරි මොකක් හරි එකකට සම්බන්ධ කර කරම මං හිතන්නේ අපි ඉස්සරහට කරගෙන යන්න ඕනේ වගේ ගතියක් තමයි මට තේරෙන්නේ. මොකද අපි තාම මේක මේ පටන් ගත්ත ගමන් වගේනේ. අනිත් එක හැබැයි දැන් ඒක අර වැරද්දක් තියෙනවා කියන එක පේනවා. ඉතින් අනිත් එක දැන් ස්වාමීන් වහන්සේ දැන් අදත් මේ හැම සූත්‍රයකදීම ඕකේ වැදගත්කමත් අපිට හොඳටම දැන් තේරෙනවනේ. මොකද හැමතිස්සෙම මේ පංච උපාදානස්කන්ධය කිව්වහම එතන ඉන්නෙම මේ අපි දෙයක් කරගෙනමනේ, නැත්තම් අපි හිතන්නේ ඒක නිසාම අපිට මේක ඒ කියන ඒවා අවබෝධයක් වෙන්නේ නැති ගතියක් නේ ඉතින් තියෙන්නේ. එතකොට මට හිතුනේ දැන් අපි අර ඉස්සරම කරන කොටත් අපි හිතමු දැන් බාහිර දෙයක් තියෙනවා කියලා. නිකන් නිත්‍ය සංඥාවෙන්ම අර බලපු එක අපි ඉස්සෙල්ල පුරුදු කරානේ, ඒකත් පූර්ව ප්‍රතිපදාවක් විදියට. දැන් කනට ශබ්දයක් එනකොට එතන අපි අර හිතට පෙන්නලා දුන්නනේ මේක ඇත්තටම මේ තියෙන එකක් නෙමෙයි අපි හිතෙන් හදාගත්ත වගේ. එතකොටත් ඇත්තටම අපිට මුලදී ලොකු අමාරුවක් තිබුණා ඒක පෙන්නගත්. ඒක දැන් ටික ටික හරි මේ සාමාන්‍ය දුරකට හරි ඒක දකින්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මට හිතෙන්නේ දැන් මේකත් ඔය වගේ උදාහරණෙත් එක්කම යනකොට ටික ටික ඒ කියන්නේ පුරුදු කරන්න කරන්න තමයි මේකෙ මම හිතන්නේ නේද අපිට ඒක අර දකින්නකොටම පුරුද්දකට එන්න, ඒ කියන්නේ ඒක ලීසි වෙන්නේ නැහැ. නමුත් අඩු ගන්න තරමක් දුරට හරි කරගෙන යන්න පුළුවන් වෙන්නේ වගේ ගතියක් හිතෙනවා නේද රවි මහත්තයා. ඔබතුමා ඒ ගැන මොනවා හරි අපිට සඳහන් කරලා දෙන්න. තිරුවන් සරණයි.
ඔව් තිරුවන් සරණයි. ඒක එහෙමම තමයි මට නම් හිතෙන්නේ. දැන් අර ඔය හැම සාකච්ඡාවකම හැත්තටම බල්ලගේ උපමාව ගන්නෙම ඒකයි. මේක නැත්තම් අපිට තේරෙන්නේ නැහැ. නැහැ විදිහට කිව්වත් අපි ගලපන්නේම අපි ඉන්න දෘෂ්ටියට තමයි ඉන්න මතේ. බල්ලගේ උපමාව ගත්තහම බල්ලකත් ඔහොම වෙනවනේ, එහෙනම් අපිත් ඉන්නේ ඒකත් කියලා Tamanta තේරවනා. අර මගේ වැරද්දනේ තේන්නේ. නැත්තම් අපි මේ අපේ ඇහැට තේින්නේ මේකයි කියලා හිතන්න ගියාට අන්තිමට තියෙන සතර මහා ධාතුවක මෙහෙම දෙයක් හදාගත්තානේ කියන ඒ මතයකට යනවා. ඒක වැරදිනේ. ඒක ලෝකෙට හරි. එතනින් එහාට යන දර්ශනයක් ගන්න හරි අමාරු. ඒකයි මම කියන්නේ. එතකොට තමයි අනිත් එක කියන්නේ. ඉතින් ඕක ඇති වුණා නැති වුණා. මේ වගේ මත අපිට කැඩෙන්නේ නැහැ. අනිත් එක කියන්නේ මේ පටිච්ච සමුප්පන්න භව කියන පැත්තට ගන්න විදිහක්ම නැහැ. ඉන්නත් වෙන සතිය ගන්න හැටි මස්ෙන් අල්ලගන්න. මොටි කියන ධර්මතාවය නෙවෙයි. ඕක ඇති වුණා හේතුපත්යෙන් ඇති වුණා, හේතුපත්යෙන් නැති වෙනකොට නැති. ඉතින් ඒක ආර්ය දර්ශනීය වෙන්නේ නැහැ. දැන් මේවා දැන් අර උපමාව එක්ක බලනකොට මෝඩකම නිසාම අවිද්‍යාව නිසාම බල්ලා හටගත්තා. ඒක එදුන නැත්නම් හටගන්න බැහැ කියන එක අපේ මතම හටගන්න බැහැ. සතුරි බල්ලෙක් කියන එක අදාළයි. ඒ උපමාව හරි සරලයි. ඒ උපමාව සරල වුණාට ඒකේ තියෙන මහා කියම්කස්කෝකේ අදහස. එතකොට මේ ඕන ධර්ම කරුණක් කියන්නේ එතන පටිච්ච සමුප්පාදේ දකින්න පුළුවන් චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්. අල්ලා හටගත්තා නම් දුකනේ කියන එක ඒක දැන් අර ගොඩ ඉන්න බල්ලගේ පිටට දැනෙන එකක්වත් කායට දැනෙන එකක්වත් නෙමෙයි ප්‍රඥාවක්. ඒ කියන්නේ මේ නිරෝධ ධර්මයන්නේ මෝඩකමට උත්පත්ගත්ටි කියන එක දැක්කොත් විතරනේ එතන දුක්ඛේ ඥානයක් කියන එකක් කතා කරන්න පුළුවන්. දුක්ඛේ ඥානය කියන්නේ පුද්ගලයාට දැනෙන දුක නෙවෙයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වීමම දුකයි කියන එක. එතකොට ඒ අරමුණට කැමතිද නැද්ද කියලා අරමුණේ කතාවනේ. අරමුණ සකස් වීමම දුක. එතන මේ අරමුණ සකස් වීම කියන මේ සකස් වීම කියන එකේමනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම. සකස් වෙන ගතිය. ඒ රූපන ගතිය. ඒ දේති කියන ගතිය. වේදනාව නෙවෙයි. ඒ දේති විදින ස්වභාවයේ සුඛවත් දුක්ඛවත් අදුක්ඛම සුඛවත් නෙවෙයි නේ කියන්නේ. ඒ මොනවාද වින්දේ කියන එකනේ. විදින ස්වභාවයේ කියන එකේ සුඛවත් දුක්ඛවත් අදුක්ඛම සුඛවත් නෑ. ඒ දෙයක් නෙවෙයි. මේ දෙසින්ති කියන ස්වභාවය. සංජා කියන ස්වභාවය.
රවි මහත්මයා, මේ ඇත්තටම ගැටලුවක් කියන්නේ මේක මේ දැන් කීප දෙනෙක්ම අහපු ප්‍රශ්නයක්. මේ ඕකටමත් සම්බන්ධයි. මේ අර අපි ඒක කලිනුත් පොඩ්ඩක් කතා කරපු එකක් හරියට ඒක හරියට විස්තර කරගන්න බැරි වුණා. දැන් ඔය බල්ලගේ උදාහරණ ගන්න ගත්ත වෙලාවේ එක සැරයක් අපි ප්‍රශ්නයක් ආවා. මේ දැන් ඊතන අර ආයතන මුලාව සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ ආවේ. ඒ කියන්නේ දැන් අපි මේ බල්ලා මේ දැන් වතුරේ ඉන්නකොට ඒ පේනක අපිට සාමාන්‍ය තේරුමක් ගන්න පුළුවන්. නමුත් දැන් ওই බල්ලෝ දෙන්නේ උතන රණ්ඩු වෙනවා වගේ එකක් කියමු. අන්නේ ඒ වගේ වෙලාවට එතෙන්දි ඒ වගේ දෙයක් අපි කොහොමද මේ කියන්නේ එතන ආයතන කීපයක්ම මෙතන ගැට ගැහිලා තියෙනවනේ. ඒ වගේ එකක් පොඩ්ඩක් ඔබතුමා විස්තර කරලා දුන්නොත් මම හිතන්නේ මේ ඒ ගොඩක් ඒ කීප දෙනෙකුටම තියෙන ප්‍රශ්නයක් තමයි. ඒක කොහොමද දකින්නේ කියන එක පුළුවන් සරණයි.
ඔව්. ඒක මට ප්‍රශ්නේ පැහැදිලි නෑ. දැන් බල්ලෝ දෙන්නේ සම්ඩු වෙනවා කියනකොට මොකක්ද දේශන?
ඒ කියන්නේ දැන් ඇත්තටම එතන දැන් එකක් ඒ දෙන්නට දෙන්න දැන් පේනවා එකක්. අනිත් එක එතන එතකොට ඇසත් එතන බලපානවා. ඒ වගේම කයනුත් සම්බන්ධයක් වෙනවනේ. එතන එතකොට ඒ අර බල්ලට හිත දැන් කියන්නේ හිත දැන් අර හිතෙන් නැහැනේ මේක මේ දැන් හිතන්නකෝ දැන් අපි තව කෙනෙක් එක්ක මේ ඒ වගේ කරගන්නවා කියලා මොකක් හරි රණ්ඩු වෙනවා හරි මොකක් හරි එක. එතකොට අර
අපිට බල්ලෝ දෙන්න අපේ නැහැටි ගැන දහන්නේ බල්ලෙකුට බල්ලෝ ඒ නැහැටිද මොකක්ද
කරන්නේ? ඔව් මේ මං හිතන්නේ අපිට දැන් මේ බල්ලට බල්ලෙක් පේන හැටි. මම දන්නේ සරත් මහත්මයා ඔබතුමාට පුළුවන් නම් පොඩ්ඩක් ඒක මේ ආයි කියන්න පුළුවන් දේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මට ඒක
එතන අපි කතා කරේ මේ දැන් අපි හිතමු දැන් පුද්ගලෙක් එළියේ පිහිටවන එකනේ උතන අන්තිමට මේ අපිට ප්‍රශ්නේ කියන්නේ බල්ලගේ එක්සැම්පල් එක අපි ගන්න හදන්නේ ඒකයි. එතකොට පුද්ගලයෙක් හිතෙව්වම දැන් ඒ පුද්ගලය දැන් මම පුද්ගලයෙක් එළිය පිහිටවලා ඊළඟ නමුත් මම එයාත් එක්ක මට ඉන්ටරැක්ට් කරන්න පුළුවන්. එයා මම ගැහුවොත් එයා මට ගහනවා. එහෙම නැත්නම් මොකක් හරි බැන්නොත් බැන්න මොකක් හරි අනේ ඉන්ටරැක්ෂන් එක කොහොමද අපි දකින්නේ මෙතන? එතන පුද්ගලෙක් අපි පිහිටවලා නැත්නම් ඒ කවුරු එක්කද අපි ඉන්ටරැක්ට් කරන්නේ අනේ වගේ එතන ප්‍රශ්නේ.
ඔව් මට තාම අර උපමාව එක්ක මේ අහන එක තේරෙන්නේ නැහැ. බල්ලෝ දෙන්නේ රණ්ඩු වෙනවා කියන එක කියන්නේ මිනිස්සු දෙන්නේ රණ්ඩු වෙනවා කියන එකද ඔය අහන්නේ? මම ඊතව කෙනෙකුයි
රණ්ඩු වෙනවා නෑ. නමුත් එතන අර බල්ලගේ උපමාවෙන් අපි තේරුම් ගන්න හදන්නේ අපි කරන වැරද්දක් තියෙනවා. අපි පුද්ගලයෙක් එළිය පිහිටවාගෙන එයත් එක්ක කරන මේ එකක් තමයි බල්ලෙක් නැති බල්ලෙක් පිහිටවාගෙන ඒ අර බල්ලා කරන එක අපි තේරුම් ගන්න හදන් අපේ ප්‍රශ්න අපි තේරුම් ගන්නේ අරක තුලේ. එතකොට නමුත් දැන් අපිට පුද්ගලෙක් පිහිටවන්නේ නැහැ කියන එක ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ උපමාව තුලින් අපිට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. නමුත් දැන් ඉන්ටරැක්ට් කරනවා නම් ඒ දෙන්න එතකොට දැන් මෙයාගේ ඇක්ෂන් එකට අරයා වෙනම අර ඉමේජ් එකක් නෙවෙයි ඉමේජ් එකක් වගේ එකක් නෙවෙයි ඒක පේන්නේ තමන් කරන එකට වෙන එකක් යා කරන්නේ. මිර ඉමේජ් එක නම් තමන්ගේ මේ තමන් අතවන්නකොට යත් අතවන්නා එතකොට මිර ඉමේජ් එක කියලා අපිට තේරෙනවා. නමුත් අරයා අමුතු දෙයක් කරනකොට නේ ඒතර ප්‍රශ්නේ.
ආ මම හිතන්නේ මේ ප්‍රශ්නේ තේරුම් ගන්න මම උත්සාහ කරනවා. දැන් අපි කන්නාඩියක් ඉස්සරහා ඉඳන් අරව මේවා කියන එකයි තව පුද්ගලෙක් ඉස්සරහා ඉඳන් බණින එකේදී වෙනස වගේ එකක්ද ඔය අහන්නේ?
අන්න ඒක තමයි වෙනස. ඒ කියන්නේ අරකෙනම් කිලිම මිගේ ඉමේජ් එක අපිට පේන්නේ. නමුත් දෙන්නේ ඉන්ට්‍රැක් කරනකොට මෙයා කියන දේ නෙවෙයි අරයා කරන්නේ. එයාට වැළඳුවම අරයා මෙන්න ඉය කර ගන්න. එතකොට මේ පුද්ගලයා පිහිටවනවයි කියන එක පුද්ගලෙක් නැති පුද්ගලෙක් අපි පිහිටවනවයි කියන වගේ මේ එතන අනේ ඒකයි එතන තියෙන්නේ නැත්නම් අර
ඔව් මට ප්‍රශ්නේ මං හිතන්නේ යන්තම් වැටහෙනවා වගේ මෙහෙම ඔතන මේ උපමාවේ අදහස මං කියේ හරි ගැඹුරුයි අපිට උඩින් වඩා එහාට ගියේ එතන උපමාව තේරුම් ගන්න නම් ඒ බල්ලගේ මානසිකත්වයට ගිහිල්ලා යා ඉන්න තත්ත්වේ හිතන්න ඕන. මෙයාට හිතෙන්නේ කොහොමද? ඊළඟට ඇත්ත දැනගත් මට්ටම තමයි අපේ මානසිකත්වය. හරි. දැන් බල්ලා වත්‍රේ බල්ලෙක් දකිනකොට එයාට හිතෙන්නේ මොනවද බල්ලට? දැන් අපි බල්ලව මේ රැවටිලා කියලා දකිනකොට අපිට ඒ සිද්ධියේ අපි දන්නේ මොකද්ද කියන අනේ අදහසින් ගන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ඔක උපමාව විස්තර කර කර ගන්න ගියාම අපිට හිතෙනවා දැන් අපි මිරර් ඉමේජ් එකයි ඇත්තට තියෙන රූපේ කම්පයා කර කර බලනවා මිරර් ඉමේජ් එකේ මෙහෙමයි ඇත්ත රූපේ මෙහෙමයි එහෙනම් අර නිකන් අර ඒ උපමාවේ අදහස වෙනස් වෙනවා ඒකට. ඒක දැන් මෙහෙමයි. දැන් නිකන් හිතන්න අර මිරර් ඉමේජ් එකට ඒ කියන්නේ කණ්ණාඩියට දැන් කුරුල්ලෙක් කොටන ගතිය ගන්න. එතකොට කුරුල්ලගේ මානසිකත්වය මොකද්ද?
කුරුල්ලෙක් ඉන්නවා.
මම වගේ කතාවක් කුරුල්ලෙක් ඉන්නවනේ මම වගේ කියන එක නිකන්වත් වෙන්නේ නැහැ. දැන් අපි ඕක මම වගේ කියන අදහස දාගෙන මිර ඉමේජ් එක ගැන හිතන්නේ. ඒ අදහස නෙමෙයි එතන ගන්නවනේ. බාහිර කුරුල්ලෙක් ඉන්නවා කියන මානසිකත්වෙන් හිතන්නකො. අර පොඩි කාලේ කන්නාඩිය පොඩි ළමෙක් බැලුවාම අර ඉහිල්ලා කන්නාඩිය පිටිපස්සේ හොයන්නේ කවුද ඉන්නේ කියලා.
ඔව්.
අනේ ඒ මත්තෙන් මේක තේරුම් ගන්න ඕනේ. ඒ එක්ක අර ඉන්න එක්කෙනා මම වගේ කියලා හිතන මත්තවත් එන්න පුළුවන්. හැබැයි එතෙන්ටවත් යන්න බෑ දැන් කෙනෙක් කුච්චලේ පිහිතෝලා ඉවරයි. යා මම මේ කියලා හිතනවා මිස මේ මම එහෙම පේනවා කියන පැත්තට කොහොමවත් අදහසක්වත් නැහැ ඒ බල්ලනවත් කුරුල්ලකවර නැත්තම් පොඩි දරුවකව හරි දත උපමාවේ ගන්න තියෙන්නේ අපි රැවටිලා දැන් අපිට ගහක් තියෙනවා පේනවා කියන දැන් අපිට නිකන්වත් හිතෙන්නේ මේ පැත්තේ තියෙන එකට සම්බන්ධ දෙයක් එහෙ කියලා අනේ ඒ මත්තමයි මේ උපමාවේ අදහස ගන්න. කියන්නේ රැවටිලා ඉන්න මානසිකත්වයට ගිහාම ඉන්න තත්ත්වේ තමයි අවිද්‍යාවේ ඉන්න තැන. පුතත් යන ස්වභාවය. එතකොට දැන් අපි ඔතන මේ නිකන් කියන්න හදන්නේ කන්නාඩියට අපි රැවටෙන්නේ නැහැ කන්නාඩිය මිනිස්සුකට. බල්ල රැවටුණාට. මේ අදහසෙන් ඔක ගන්න යන්නේ එපා. ඒක නෙවෙයි මේ උපමාවේ
අදහස. සමා වෙනුනේ. දැන් ඇත්තට මගේ ප්‍රශ්නේ ඇත්තටම වුණේ ඔතන මිරර් ඉමේජ් එකවත් මොකක්වත් ඒක එකම නෙවෙයි ඔය බල්ලගේ කතාවත් නෙවෙයි අන්තිමට වෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මේක අපි පුද්ගලව හරි මොන හරි අදවය
පුද්ගලයා ඉන්නාද කියන එකනේ
එළියේ පිහිටවලා එළියේ පිහිටවන්නේ ඒක අවිද්‍යාවෙන් කරන එකක් කියලා. නමුත් අපි ඒ පුද්ගලයා එක්ක අපි ඉන්ටරැක්ට් කරනකොට අර බල්ලගේ එක්සැම්පල් එක පැත්තකින්ම තියලා එයත් එක්ක ඉන්ටරැක්ට් කරනකොට මෙතන නමුත් ඒ පුද්ගලයෙක් අපි පිටවල නැත්නම් එයා මම කියන දෙයට වෙන දෙයක් කර ඒ කියන්නේ මම කියන දෙම නෙමෙයි ඒ කියන්නේ මගේ විදියටම නෙමෙයි ඇක්ට් කරන්නේ නමුත් එයා මම වෙනම පුද්ගලෙක් ඉන්නවා කියන එක මට තේරෙනවා. එයත් එක්ක මම ඉන්ටරැක්ට් කරා. එයත් එක්ක ඉන්ටරැක්ට් කරනකොට එතකොට අපි දෙන්නගේ දෙකක් අපි පැත්තකින්ම තියුවොත් අර එක්සැම්පල් එක බල්ලගේ හරි මේක මෙතන ඉඳලා ගියොත් කොහොමද ඒක?
ඕක මේ අදහස තම හරියට ඇවිල්ලා නැහැ. ඕක දැන් ඔය අද කාලේ අපි කරනවා දැන් රොබෝල හදලා අපි කියන විදිහට රියැක්ට් කරනවා. හරි? නැත්නම් ඔය වර්චුවල් රියැලිටි එහෙම ඒ කන්සෙප්ට්ස් ගන්නවා නම් අපි කරන දෙයට රියැක්ට් කරනවා. අර කිතියන එක ඉන්න කෙනා. දැන් එහෙම වුණත් අපි කෙනෙක් ඉන්නවා කියලා හිතුවොත් එතන ලොකු වැරද්දක් නේ. හැබැයි ඔන්න ඔය වැඩේම අපි මේ ඇහෙන් දැකලා කරනවා කියන එක අපිට පේන්නේ නැහැ. කණින් අහලා වෙන්නේ ওই වැඩේ කියන එක අපිට පේන්නේ. එතකොට දැන් ඔබතුමා දන්නේ මෙන්න මේක පොඩ්ඩක් අහගන්න. එළීරයක් තියෙනවා ඒක වෙන පුද්ගලයෙක් කියලා හිතුවට පස්සේ වෙන දෙයනේ ඔය. ආහිර ශරීරේ වෙන පුද්ගලයෙක් මම නෙවෙයි එතකොට. ආහිර. ඔව්. ඔතන මං පෙන්වන්න හදන්නේ වෙන ඒ බාහිර කෙනාව පොඩ්ඩකට අමතක කරන්න. ඒ කෙනාගේ ශරීර රූපයක් තියෙනවා කියලා එක අපි දැනගත්තට පස්සේ මේක කෙනෙක් ඉන්නවා කියන. දැන් මේ ශරීර රූපයක් තියෙනවා කියලා දැනගන්න මට්ටමම වතුරේ බල්ලෙක් හදනවා වගේ දෙයක් කියලා මේ කියන්නේ. ඒ කියන්නේ බාහිර ඒ කියන්නේ රූපයක් කියලා බාර ගැනීම තමයි බුදුහාමුදුරෝ ওই රුප්පණේ කියලා කියන්නේ. සාමාන්‍ය පුද්ගලයාට රූපයක් වුණාට රුප්පණේ. රුප්පණේ කියන එක දකින්න බෑ ප්‍රඥාව එන්නේ නැතුව. ඒ කියන්නේ ආයතන මුලාව තේරුම් ගන්න නැතුව රූපයක් කියන හැඟීම ආවේ රූපණයක් බව නොදන්නකම. ඒ බුදු කෙනෙක් ආයේ පෙන්නන්නේ. අනේ ඒ අදහස තේරුම් ගන්නයි මම කියන්නේ. බල්ලට වතුරේ ශරීරයක් තියනවා කියලා හිතෙනවනේ. ඊට පස්සේනේ තව බල්ලෙක් කියන කතාවට යන. රූපයක් බාර ගැනීමම වැරද්දක් තියෙනවා. දැන් ඔන්න ඔය අදහස තමයි අර මුලින්ම මේ අජනීය සූත්‍රේ පටන් ගන්නකොට මතකද? යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක මේ පෙර ජීවිත දකින ලුමන පහල කරගෙන බැලුවනම් එයාට හිතෙන්නේ මේ මගේ හරි තව කෙනෙක්ගේ හරි පෙර ජීවිතේ බැලුවා කියලානේ. ඊට ඔය ප්‍රශ්නේන්නේ බෝධිසත්ව කාලෙ තිබුණ නැද්ද බුදුහාමුදුරන්ට කියලා. එහෙම බැලුවහම අතීත දෙයක් කියලා බලලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියනවා ඒ බැලුවා නම් බලලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය නැත්නම් ඒක ඒකක් කියනකොට අපි රූපයක් කියන උදාහරණයක් ගත්තොත් ඒක ඔය දන සංඥා සංකාර විඥාන ඒ පහෙන් ඕන එකක් වෙන්න පුළුවන් අපි කියන්නේ රූපේ තේරුම් ගන්න පහසුයි අපි දැන් ඔන්න මගේ පෙර ජීවිතේ රූපේ දකින්න සතෙක් වෙලා තියෙනවට කැමති නෑ නේද? මේ දෙවි කෙනෙක් වෙලා හිටියන්නේ මේ දෙවියගේ රූපේ නේ මට දැන් ඔය පේන්නේ. ඔය පේනුන රූපේ පංච උපාදානස්කන්ධයේ හෝ එකෙන් එකක්. ඒකට අපි හිත රූපේ කියන. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්න ඔය රූපේ කියලා කිව්වේ මොකටද? මොකද පිටේ රූපං වදේස. උප්පති. උප්පනේකටයි රූපේ කියන්නේ. අපිට රූපයක් වුණාට ඔය රූපනේ. නේ අදහස් දැන් බල්ලට වතුරේ බල්ලා රූපයක් වුණාට ඇත්ත තත්ත්වෙ රුක්කනේ. ඒක රූපේ අදහස ඉක්මා යන්න ඕන මේ රුක්කනේ කියනකොට. එම මතු කරලා දෙන ගතිය දෙයක් කරලා අරගෙන. දැන් අර අපිට මිරිඟුව පේනකොට වතුර වගේ පේන්නේ නැහැ ගතිය වතුර කියලා. රකත්ත ගමන් රූපේට බාරගන්න. හැබැයි එතන රුක්කන ස්වභාවය. එනවා මිරිඟුව පේනකොට වතුර කියලා රුප්පණ කරන ස්වභාවය තියෙන්නේ. එතකොට අපි රූපය වතුර කියලා ගන්න ස්වභාවය තමයි මේ අපේ සාමාන්‍ය ස්වභාවය. පේන දේවල් ඔය ශරීර, මේ ගස්, මේ දේවල්, මේ කුටු කියලා රූපයක් කියලා ගත්තට පස්සේ ඒ ශරීරයේ වෙන පුද්ගලයෙක් කියන එක ඉන්නේ රූපේ බාරගත්තට පස්සේ නේද? දැන් මේ පෙන්නන්නේ ඒකට පුද්ගලයේ දහන එක නෙමෙයි. ඒක කියන එක යමක් කියන එකම වැරදිලා. දැන් රුප්පණේ බව දන්න කමට යමක් කරලා බාර.
සමාවෙන කියන්නේ දැන් අපි එළියේ තියෙන පටිආපෝතේජ මොන හරි තියෙන දෙයකට අපේ සංකල්පනා ටික ප්‍රොජෙක්ට් කරලා එතනින් අපි ගන්න මේක කියනකෙනව කියනද?
නෑ නෑ ඒක නෙවෙයි කියලා මම කියන්නේ.
ඒ කියන්නේ අපේ කලෙක්ෂන් එකකින් අපි දැන් රූප මිනිස්සෙක් කියන ශරීරය අපි මේ ලෝකෙට ආවන් පස්සේනේ දැනගත්තේ.
ඒක ඔබතුමා කියන ඔබතුමා කියන්න හදන්නේ එළියේ තියෙන පටවිය ප්‍රෝටේජෝ වායෝ දෙකට අපි දෙයක් හදලා දාලා.
ඒ කියන්නේ අපේ අපේ කලෙක්ෂන් එකේ අපි ජීවිතයේ තිස්සේ
කලෙක්ෂන්
එක කව කරපු ඒ කලෙක්ෂන් එක ප්‍රොජෙක්ට් කරන එකનો තමයි අපි අම්මා තාත්තා ටිකම පුදුල හදාගන්න
කියලා දැන්. ඔව් මේක අහගන්නකෝ.
එයි.
යන සතර මහා ධාතුව අපි හිතමු ෆොටෝ එකක් කියලා. ෆොටෝ එක දකින්නකොටම අපි මේ අම්මා කියලා හදනවනේ. එහෙනම් එතෙන්දි ප්‍රශ්නේ එන්නේ අපි අම්මා කියලා හදපු එක වැරදි ෆොටෝ එක තියනවා කියන එක හරි කියන තැනනේ. අන්න ඒ වගේ තමයි ඒ චිත්‍රයක් තියනවා කියන එක හරි අපේ වැරද්ද තමයි අම්මා කියලා දාපු එක තියෙන එක නෙවෙයි කියන්නේ. ඒ කතාවට එහා ගිය දෙයක් මේ
කියන්නේ.
කියන්නේ දැන් ෆොටෝ එක චිත්‍රය කියන එක අපි හිතමු සතර මහා ධාතුව තියෙන තැන අපි අම්මා කියලා දාපු එක වැරදි කියන එක නෙවෙයි
කියන්නේ.
මම මේ කියන්නේ
වර්ණ රූපයක් කියන.
නෑ නෑ සතර මහා ධාතුව ඇතිතන වර්ණ රූපයක් හදුවා කියන්නකෝ. හරි. ඒකත් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ සතර මහා ධාතුව ඇතිතන දීපු එකේ වැරද්ද මේ
කියන්නේ.
ඒ කියන්නේ පතවිම් පතවිතෝ මඤ්ඤති කියන මට්ටමෙන් කියන. සතරමහා ධාතුක කියන එකත් මඤ්ඤනාව. යමක්. මේ මූලික යමක් කියන එක පිහිටිය හිඳයි ඒකේ වර්ණයක් දැන්. නිල් පාට, කළු පාට කියන. ඒ වර්ණය බාරගත්තු නිසා ඊළඟට ඒක ශරීරයක් වෙලයි. ඒ ශරීරේ බාරගත්තු හිඳයි ඕක අම්මාට වෙලයි. තේරුණාද? දැන් ඕකේ මේ කියන්නේ මුලම يعني සතර මහා ධාතු කියන ස්වභාවය පනවගත්ත එකක්. ඒ කියන්නේ මඤ්ඤණාව.
දැන් අපි හිතමු දැන් ළමෙක් පොඩි ඒ කියන්නේ ඉපදුණු ගමන් මොන හරි ලෝකේ දකින්නකොට මොනවත් අඳුනගන්නේ නැහැ. නමුත් එයා යම් කිසි දේවල් දකිනවා, අහනවා, මොක හරි විඳිනවා මොන හරි වගේ. එයා විඳිනවා. එතකොට ඒකත් වැරදි කියන එක මේ කියන්න හදන්නේ.
ඒක අනිවාර්යෙන් වැරදි. පොඩි ළමයා රහත් වෙලා කියනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්ම. උපදීනකොට. හරි? පොඩි ළමයා කෙලස් ගොඩ. පොඩි ළමයා එහෙන් දකිනකොට දෙයක් තියෙනවා කියලා හිතෙන එකම තමයි මේ ක්ලේශේ. ඒකට අපි සතර මහා ධාතු කියලා නමක් දුන්නේ එක විතරයි ඔතන වෙනස. එයා සතර මහා ධාතු කියන වචනේ දන්නේ. අපි ඉගෙනගත්තු එක එතෙන්ට දන්නවා. හැබැයි එයා දෙයක් තියෙනවා කියන එක ඒ හැමමයි. අන්න ඔය දෙයක් යම කියන එකම නෝකයි මේ කියන්නේ. සතර මහා ධාතු තියෙනවා එතන අපි මොකක් හරි හදා ගන්නවා කියන එක නෙවෙයි කියන්නේ. සතර මහා ධාතු කියන මට්ටම යමක් කියන මට්ටමම මුලාව. ඒක ඒක රූපයක්. සතර මහා ධාතු කියනකොට රූපයක් වෙලා ඉවරයි. ඒක අපි ඔය වැඩි විස්තර දාන එක ගැනනේ අපි ඔය කතා
කරන්නේ.
එහෙනම් අන්න ඒ දෙයක් යමක් කියන මට්ටමේම පමයි ඉන්නවා. අන්න ඕක අපිට පේන්නේ.
ආ.
ඒ අජත්ත බහිද්ද වෙන් වෙලා ඉවරයි. එතන. ප්‍රවහා ධාතුව දැනගත්තේ කවුද? අමනේ. මේකයි ඉහි රූපය කියන කොටම රූපය බාර ගැනීම තුලම මම හටගෙන ඉවරයි. ඒකයි මේ ආහාර කියනකොට සතර මහා ධාතුවත් ආහාරයි. සත්‍යය ගෙන ඇවිල්ලා ඉවරයි. සත්‍යයේ ප්‍රයත්න පිණිස උදව් වෙලා ඉවරයි. එහෙනම් කිය ආහාරය නිසා සත්‍යය, සත්‍යය නිසා ආහාර නෙවෙයි. ඒ යමක් ඉඳලා බාර ගැනීමම ආහාරයි. එහෙනම් මෙතනයි ලෝකෝත්තර දර්ශනය. එතෙන්ට එනකන් අපි ඒ සතර මහා ධාතු කියන්න පුළුවන්, ශක්තියක් කියන්න පුළුවන්, එනර්ජි එකක් නැත්නම් මේ ස්වභාව ධර්මතාවයක් කියන්න පුළුවන්. ඒක වචන දාලා මොන වචනේ දැම්මත් මේ අදහස තමයි. යම්
අජත්ත
බහිද්ද බෙදාගෙන ඉවරයි නේද? ඔන්න ඔතනයි මේ ලෝකෝත්තර දර්ශනේ පටන් ගන්න නම් ඔන්න ඔතෙන්ට එන්න. රූපය කියලා ව්‍යවහාර කරලා සතර මහා ධාතුව කියනවා රූපය කියලා ව්‍යවහාර වෙලා ඉවරයි අපි දන්නේ. ඇයි සතර මහා ධාතුව කියන්නේ රූපය බුදුහාමුදුර රූපෙන්නවා. චස්තරෝච මහා භූතය. එහෙම. ඒක මඤ්ඤණාවක් කියලා මේ මූලපරියාය සූත්‍රවල වදෙන්නවා. බොහොම පැහැදිලි. ඒක තේරුම් ගන්න නම් මේ මේ සම්මා දිට්ඨියනේ. මෙතන දකින්න ඕන. උපත් උප්පණයක්. අනේ බව නොදන්න කමටයි රූපේ. රූපයට අහු වුණාට පස්සේ ඔය එක එක විස්තර ටික එනවා. බුද්ධලයා එනවා. කවුද රෝම එනවා. ඒ ටික දකින්න එකත් හොඳයි. හැබැයි ඒ ටික පූර්ව ප්‍රතිපදාව. ආර්ය ප්‍රතිපදාවට යන්න නම් මොනවාම හරි ස්වභාවයක් යමක් කියන ස්වභාවය යමක් අන්නේ ඒකත් අනිත්‍යයි ඒකත් දුකයි ඒකත් පටිච්චසමුප්පන්න ඒකත් අවිද්‍යා තත්ත්වය මොන වගේ මට්ටම මම මේ කතා කරන්නේ දැන් අපි මොනවා හරි යන මූලික ස්වභාවය තේින් නැතුව අපි දෙයක් හදාගත්තා කියන එක ඒක ලෝකෙට ආවිසිතෙන් යන්න පුළුවන් උපරිම. අර වචන ටික වෙනස් වුණාට නිකන් හිතන්නකෝ ඒ සයන්ටිස්ට්වල් කියය පරමාණු ඉලෙක්ට්‍රෝන ඒවත් කඩලා නේද නියුට්‍රෝන ප්‍රෝටෝන ඒවත් ආයෙනේටි මැටර් ඔය ක්වොන්ටම් තියරි ඔක්කොම ඒ යම්කිසි ස්වභාවයක් මත පිහිටලා ඒකේ මූලික ස්වභාවය හොයාගෙන හොයාගෙන යනවා. ඕකේ අනුත්‍රෝ පෙන්නනවා ඕකේ යන්න පුළුවන් උපරිමේ අර සතර මහා ධාතුව. මොකද ඒක බුදු කෙනෙකුට කලින් පතවි ආපෝ තේජෝ වායෝ ගැන කියලා තිබුණා. මිනිස්සු දන්නවා. හරි. හින්දු ආගමේ බලන්න මේ ටික තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ඉන්නා නම් අර බෝජින් අය එක්ක කතා කරලා බලන්න ඒගොල්ලෝ දන්නවා. දවසක් කතා කළා මේ ගින්නට ඇයි මේ ගිනි ගොඩක් ගහගෙන මේ නම් කරන්නේ කරු කරන්නේ කියනවා. ඒ කියන්නේ හුලඟයි ඔය අතර මහා ධාතුගම කිව්වා. ඒකලා නේද? ඒවා අපි ගරු කරන්නේ. ඒකලා හින්ද තමයි අපි ඉන්නේ. ඒක ඒ සමාජයේ කියන්නේ සාමාන්‍ය ලෝකයට යන්න පුළුවන් මට්ටම. දැන් ලෝකෙන් ඉතර වෙනවා කියන එකයි බුදු කෙනෙක් කියනවා. ලෝකෙන් ඉතර වෙන දර්ශන. ඕකෙත් අපි දක්ෂ වෙන්න ඕන. ඔගත් පටිච්ච සමුප්පන්නයි සංකතයි අවිද්‍යා ප්‍රත්‍යය. කියට අන්නේ ඒ ඒවත් ලෝක
එතකොට දැන් මේ දර්ශනය ලබා ගන්න මොකද්ද කරන්න පුළුවන් අපේ තත්ත්වෙන් අපේ ඉන්න තත්ත්වෙන්?
අන්න ඒක තමයි මේ අඩුපාඩු මේ සූත්‍රය අරන් විමසන්න. කජ්ජනීයක මූලපරියායයෙන් ටිකක් ගැඹුරුයිනේ. හැබැයි කජ්ජනීයක දැක්කම මූලපරියායයෙන් දකින්නවා. වෙන ඕන සූත්‍රයක් ගත්තොත් ඒක කිව්වේ මොකද්ද කියලා දකින්නවා. එන සමාධියට එන්න පුළුවන් තව ඉදිහට. සමාධිය කියනකොට අර ඥාන හතර එනවනේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. දැන් දුක්ඛේ ඥානං කියනකොට ඔබතුමාගේ මූලිකම මට්ටම යන සතර මහා ධාතු කියන මට්ටම. අන්න ඒකත් දුක කියන ඥානයක් එන්න ඕන. ඇයි? ඒකත් අවිද්‍යා ප්‍රත්‍යය. වතු බෙදව බල්ලෙක් වගේ. ඒ නම නැත්තම් දකින්න ප්‍රමාණය වෙනස් වුණාට ලෝකේ හැදලා ඉවරයි අජ්ජත් බහිද්ද වෙන් කරලා ඉවරයි ඒක ප්‍රමාණ ධාතුක තියෙනකොට 11 ආකාරයටම අහුවෙලා ඉවරයි කියන නෝනින් බැලුවා හොලාරික සියුම් කියන එක තියෙන දුරලාඩ කියන එක තියෙන ඊන ප්‍රනීත දතිය තියෙනවා අතීත අනාගත වර්තමාන කියන තුන තියෙන අපට ඒ ස්වභාවය ගන්නකොට ඒකේ ඔය 11ම තියෙනවා උපස්සන්දේ. ඒක උපස්සන්දේ කියලා අපිට බේරෙන්න බෑ උපාදානෙ උනේ නෑ කියලා උපාදාන වෙලා ඉවරයි. රූපය කියලා ව්‍යවහාර කරන මත්තමට ඒක ගෙනහැලා. බුදුහාමුදුරුවෝ කියනවා රූපණය. රූපය කියලා ව්‍යවහාර කරන. ප්‍රතිතිකෝ බිස්සයි තස්මා රූපන්ති උච්චේ. බලන්න මේක කොච්චර මේ සියුම් කරුණක්ද මේ පෙන්නන්නේ කියලා. එන්න මේ රූපය කියන්නේ ලෝකය. බලන්න ඔය සමිද්ධි සූත්‍ර ටික. ඒ කියන්නේ ලෝකේ සත්‍ය දුක. ඒක ඕක දුකයි කියන එක තේරුම් ගන්න මේ ලෝකේ අර්ථයෙන් කොහෙත්ම බෑ. හැබැයි මෙතන දැක්කොත් ওই රූපයක් කෙනෙක් අවිසංස්කරණයක් කළා නේද? සංකතා අවිසංකරොන් තීති සංකාරව තියෙන කොතන තියෙන? සංකාරයේ තියෙන. සංකාරය තමයි අතර මහා ධාතු වට වේ රූපේ කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහම හතගෙන ඉවර. ඒ විඥානණයක් නේද? අතර මහා ධාතුද කියලා දැනගෙන. විචානාති. ඉතින් මම හතගෙන ඉවරයි ඔක්කොම. නතරයි ඒ දරුණු තම. අපි බාහිර පුද්ගලයාට ගැනීම නේ මේ මම හතගෙන. සත්‍යයි. ඒක කාය දිටියේ මායන ධර්මතාවයක් නේද කියන්නේ. ඒ ලෝකේ මායනන්නේ දර්ශනේ මත කරගන්නයි අපි උත්සාහ කරන්න ඕන මේ ඕනම තැනක් අපි දන්න දේ ඔතෙන්ට දැම්මත් අර කියපු ටික දැන් ඒක ඉස්මායන දැක්මක් නේද කියන්නේ පෙන්නවා. එතනින් පටන් අරන් ලෝකෙන් එතර වෙනකත් මේක මත කරගන්නයි ගැට වෙනවා. අදාපක් එන්නේ නැති කියලා හිතනා තේරුම් සරණයි.
බොහොම පිං එක හුඟක් ක්ලියර් වුණා මට මේ හුඟක් මේ දෙකෙන් මං හිතියෝ ඔය අදහස LB කියන මං හිතිය ගොඩක් අය. ඒතර ඒක නැති වෙලා ගියා. තේරුම් ගන්න.
ඔව්. ඒක අදහස වෙනස් කරන්න එපා තව විමසන්න. ආයි සූත්‍ර කියෝ බලන්න අර පරණ අදහසයි මේකයි වෙන.
තෙරුවන් සරණයි මහත්මයා. එතන අර මේ එතුමා ගත්ත අර කණ්ණාඩියෙන් අර කුරුල්ල කොටන එකයි අපි ගිහිල්ලා කණ්ණාඩියක් ඉස්සරහට යන එකෙත් එතනත් කඥනීය සූත්‍රයට අනුව රූපය තියෙනවා නේද මහත්මයා? මොකද අපි කණ්ණාඩියෙන් ගිහිල්ලා පවුඩර් ගාලා ඇතුලේ මම ඉන්නේ නැහැ කිව්වට කණ්ණාඩිය ඉස්සරහ ඉන්න මම කියන එක අපේ ළඟ තියෙනවානේ මම ඉන්නවා කියන එක. එතකොට එහෙම වුණාම අර මහත්තයා කිව්ව විදිහට අර එළිය රූපය ගැන රණ්ඩු වෙන එක එතකොටත් අර පටිච්ච සමුප්පාද න්‍යායට අනුව මේ ඇතිකලි මේ කියලා ගන්න බෑනේ මහත්මයා. එතකොට මේ
ඒක දැකලා නැහැ.
ඒක තමයි මේ ඇතිකලි ඒ වෙනකොට කොහොමත් මේකොට බුදුරජාණන් වහන්සේ පෙන්නපු න්‍යායට අනුකූල වෙන්නේ නැහැ නේද? ඒක පෙන්වන්න මම කතා කළේ තෙරුවන් සරණයි.
ආ ඒක හොඳ පොයින්ට් එකක්. දැන් මේ ඇතිකලි ඒ වේ කියන තැන ඉන්නේ අපි ඔය මේ කණ්ණාඩියේ mirror image එකේ. මේ ඇතිකලි ඒ වෙයි කියන ප්‍රශ්නය අපිට අහුවෙලා තියෙනවා. බුදුහාම මේ ඇතිකලි දෙක වෙන් කරන්න බෑ. ඒ තව විදිහට කිව්වොත් දැන් අපි ඕක කතා කරනකොට මං කිය අජත්ත බහිද්ද වෙන් වෙලා කියලා එහෙම වෙන්න බෑ මේ අර දැක්ක. ඉවත්නේ සතේ ඉඳන් හොති කියන්නේ මේ ඇතිකලි මේ වෙයි. මේ ඇතිකලි ඒ වෙයි කියන එක මේ හැම වචනේම මේ ගැඹුරු අර්ථයක් තියෙනවා. තේරුම හරි අජත්ත බහිද්ද බෙදුනා නම් පටිච්ච සමුප්පන්න න්‍යාය දැකලා නැහැ. මේ ඇතිකලි මේලු. එහෙ නැත්නම් ඔහොම වෙන්නේ ලක්ෂණ සති දන්නෝ තී ලක්ෂණ සති දන්නෝ තී කියන න්‍යාය. අනේ ඒ වගේ ඒක පැත්තෙන් ගලපනකොට පේනවා අපිට වැරදිලා. ඒ වැරදිලා කියලා දකින්න එක තමයි සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. එතකොට අපි නෙවෙයි දන්නේ බුදුහාමුදුරෝ දන්නේ. අන්නේ සත්‍යර්ම ස්වභාවයේ මතයි යෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරී මතයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. අපිට වෙලා තියෙන්නේ සත්‍යර්ම ස්වභාවයේ වෙලා නැතුව අපි හිතන් ඉන්නවා අපි යෝනිසෝමනසිකාරය කරනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉන්නවා කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක මේ සත්‍යර්ම ස්වභාවයේ කියන කොටම අපි සාමාන්‍ය කෙනෙක් ගන්න දෙයක් නෙවෙයි. එතෙන්දිත් අපිට හිතෙනවා සාමාන්‍යයෙන් දන්නේ තිබුණාට දැන් අපි ධර්මය ඉගෙනගෙන ඉන්නවා. අපි ධර්ම දන්නවා, චිත්ත වීසි දන්නවා, පරිසි රූප දන්නවා, චිත්ත චෛතසික දන්නවා. ඒ දැනගෙන ඉම කිසිම දැනගෙන ඉවන් නෙවෙයි ලෝකෙම එක. ඒක දැනගන්නේ ඒවයින් එතර වෙන්න මිස ඒවයි තියෙනවා නැති වෙනවා කියන කතාවක් කියන්නේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒ ටිකක් සංකතයි පටිච්ච සමුප්පන්නයි. අවිචාර ප්‍රත්‍යයෙන් ඔන්නවත් හටගන්නේ නැති බවට අසංකතයි. ඒක තමයි ප්‍රත්‍ය ස්වභාවය. අනුත්පාද බව. අපි යමක් උත්පාදනය කරලා ඒකෙන් මේක හොයන්න ගියාට ඒක හරියන්නේ නැහැ. පාද ස්වභාවයෙන් මේ බුදු කෙනෙක් වෙන්නේ. ලෝකෙන් එතර වෙනවා කියන්නේ තියෙන ලෝකෙන් එතර වෙනවා නෙමෙයි. ලෝකය කියන එකම වැරදි. විද්‍යාව මතයි ලෝකේ. අපිට බලලා විද්‍යාව මතයි ලෝකේ. ලෝකේ කියනකොට උපයේ සියුම් සතර මහා ධාතු වස්තමත් ලෝකේ. වෙන වෙනම වචන අපේ භාෂාවෙන් අද කාලේ භාෂාවෙන් කිව්වේ ජීක් ප්‍රෝණ නියක් ප්‍රෝණ න්‍යාස්ති නැත්නම් ඒවත් ඇදිලා තියෙන ඕවා මොනවා හරි මොන්තම් නයිනාජි මොනම් ප්‍රශ්නේ ගිය ලෝකේ. ඕවා එකක්වත් නොපිහිටන අපීතන කියන්නේ ඇදිලා නැහැ අතගෙන අනුස්පාද. එතකොට ඒ එකකින්වත් මේක විස්තර කරන්න බෑ. ඇයි? අනුස්පාදය නිරෝධද? අන්න එතනයි මේ ලෝකේ ඉක්මවන දර්ශනේ. ඒනේ ආයේ තේරුම් ගන්න නම් මෙන්න මේ ඉමස්සෙන් සති ඉඳන් හොටි ඉමස්සෙන් අසති ඉඳන් අහෝටි කියන්නේ ඒ නෑ වැටහෙන්න නම් මේ ඥාන හතර එන්න ඕන දු. ඒ කියන්නේ දැන් අපි ওই එකක් හරි ගැන කතා කළේ පනෝ ගාස්තෙම යොහ දුකයි ලෝකේ ප්‍රත්‍යයන් මාරය. ඒ තමයි සිතුත්තරි ආයතන. ඒවා එකක්වත් මේ අතගන්නම බැරි දේවල් විද්‍යාව මතනේ අපි හිතන්නේ. අවිද්‍යාව යෙදුන් නැත්තම් අදාළම නැහැ. වෙන ධර්මතාවය. ඒ අදහස හරි වටිනා. දැන් අර ඉමේජ් එක කියනකොටම මේ එය කියන දෙයකට කැදී. අජත්ත බහිත්ත කැදීලා. එතනින් තේරුම් ගන්න පුළුවන් එතන. බුදුහාමුදුරුවෝ පෙන්වන දර්ශනේ නෙමෙයි අපිට වැටහුණ ලෝකිතයි කියන කියන්නේ. සර්වං සරණ
එතකොට රවි මහත්මයා එතන හැබැයි අර රැවටිච්ච බල්ලගේ පැත්තෙන් බැලුවොත් ඒ බල්ලට ඒ එතෙන්ට දාන්න පුළුවන් මේ ඇති කලිමේ වේ කියන එක නේද? ඒ කියන්නේ බල්ලගේ අවිද්‍යාවෙන් ඉඳලා බල්ලා දැක්ක. හැබැයි දැන් අපි කන්නඩියෙන් බලනකොට තමයි ඒක ඒ විදිහට වෙන්නේ නැත්තේ නේද?
අපි කන්නඩියෙන් බැලුවත් ඔතන ඉමේජ් එකක් තියනවා කියනකොට ලෝකේ හදලා ඉවරයි.
ඒක හරි. ඒක හරි. ඔව් මං කියන්නේ දැන් පටිච්ච සමුප්පාදේ දාන්න බැහැනේ.
ඒක තමයි පටිච්ච සමුප්පාදේ දැකලා නැහැ. ඒ කියන්නේ ලෝකෙට අයිති කතාවක් අපි ඔය කතා කරන්නේ. මේ ධර්මතාවයේදී ඔව්. ඉමේජ් එක කියලා දෙයක් කන්නාඩිය තුලව තනවන්න බැරි වෙනවා. ඒකයි අරකේ උපමාවේ අදහස විතරක් ගන්න කියන්නේ. දැන් වතුරේ බල්ලෙක් හැදුව අදහස ගන්න ඕන. අපි හිතන්නේ එතන ඡායාවක් නේ බල්ලගේ ඡායාව තියෙන ඒක දන්නේ නැති කමට බල්ලෙක් හදුවා කියලා නේ. ඒක නෙවෙයි මේ කියන්නේ. ඡායාව තියෙන එකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එකක් නේ කියන්නේ. යමක් යමක් යම් කිසි ස්වභාවයක් යම් කිසි දෙයක් කියනකොටම අහුවෙලා ඉඳලා. මෙතනයි යත නිච්ඡං සංදුක්ඛ. ඒක අනිත්‍ය අපිට පේන්නේ නැහැ. හැබැයි යථාභූත ස්වභාවය අනිත්‍යයි. ඒ කියන්නේ යමක් කියලාවත් නැනේකටවත් ඊට වන්න කතා කරන්න පුළුවන් කම නෙමෙයි අනුස්පාද කියන එක. විරෝධ කියන යමක් වුණා නම් ඕක දුකමයි. යමක් වුණා නම් ඒකේ ඇත්ත తත්ත්වය අනිත්‍ය. අනිත්‍ය කියන්නේ නිත්‍ය කරන්න බෑ. පිටවන්න බෑ. ස්වභාවයක් කරන්න බෑ. ධර්මතාවයක් කරන්නත් සමහරු ඔක ධර්මතාවයක් කියලා මම නෑ කියන්න හදනවා. කිසිම යතියක්වත් දාන්න බෑ. ඒ ධර්මානුකූලව කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවයක්වත් දාන්න බෑ. උප්පන දැන් එහෙම කිව්වහන් කියයි අපි රූපේ නෙවෙයි රුප්පනේ කියලා. උප්පන ස්වභාවයක්වත් දාන්න බෑ. ඔක තමයි නිරෝධ කියන්නේ. නිරෝධේ ඥානය කියන එක ඔන්න ඔස්සෙන් තේ දෙන්නවා. නිර්වාණ සරණයි.
නිර්වාණ
සරණයි සවිමා. නිර්වාණ
සරණයි සර්. ඔව් නිර්වාණ සරණයි. සර් එතකොට රූපණේ දන්නේ නිසාම තමයි අර රූපය බාර ගැනීමම තමයි සංඛාර දුක්ඛය. එහෙම නේද සර්?
එහෙම තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් ඉතින් රූපය කියන එකට වචන වෙනස් කළාට හරියන්නේ නැහැ රූපණ කියලා. තව තීරයක් දාගත්තා විතරයි. රූපය බාර ගැනීම ඔව් දැන් රූපය බාරගත්තේ නැහැ රූපණයක් තියෙන්නේ කියලා කිව්වට ඔය දැක්මට ඉන්නේ නැහැ.
කොහොමද සර් එතකොට ඒක මට නිදර්ශනලා පැහැදිලි කරන්න පුළුවන්ද සර්? දැන් ඒක එතකොට ඒතර සංස්කාර දුක්ඛ රූපේ බාර ගැනීමම සංස්කාරය දන්නේ නැති නිසා රූපේ බාර ගැනීමම සංස්කාර දුක්ඛ නෙවෙයි එතකොට කොහොමද සර් ඒක වෙන්නේ?
ඒ බාර ගැනීම දුකක් ඒක හරි.
ඔව්
දැන් ඔන බල්ලෙක් ඉඳලා බල්ලා එක්ක තරහ ගැනීම දුකක් නේ.
ඔව්
තරහරම් බුරණ එක දුකක් නේ.
නැස මං හිතුවේ අර දැන් කවදාවත්ම හට ගන්නම බැරි රූපයක් නේ දැන් බාරගස්සේ ඒකනික. එහෙම ඒ විදිහට මං හිතුවේ සර් දැන් කවදාවත්ම දැන්
අනුත්පාදනේ. අනුත්පාදනං ඒ ඉපදිලා නැහැ.
ඉපදිලා නැහැ. නමුත් දැන් ඉපදිලා වගේ අපිට පෙන්නු කරනවනේ. ඒකම තමයි සංකාර දුක. එහෙමද සර් මං හිතුවේ එහෙමයි.
ඒක තමයි දැන් අපි එතන ඔතනින් පටන් ගන්න ඒක ප්‍රශ්නයක් නෑ. කියන්නේ ඕක දැනගත්තා කියලා ඔක්කොම දැක්කා කියලා හිතන්න එපා. මේ දකින්න ඕන තැන අඳුරගන්න.
නිකන් තියරි එකක් වශයෙන් විතරයි එහෙම සයි කියලා දකින්නවා කියන එක ඉතින් අපිට ලේසියෙන් කරන්න
ඕනේ. ඒක තමයි. නෑ අපිට හිතෙනවා දැන් මේ කියන්නේ මේ ටික දැනගත්තහම දැන් දාන්නවා කියලා ඉස්සරට.
නෑ මං කොහෙත් මේ ඉස්සරේ මේ මම කිව්වේ අර මේ ටිකක් වශයෙන් ඕ අපට මේ රොස්ලි ඒවා එහෙම මේ පේන දේ එහෙම මේවා කරන්න බෑ නිසා අරතරන් සියුම් ඥාන එක ඥාණයෙන් පේන එකක් නේ සංකාර දුක්කේ. මම කිව්වේ අරන්දු අවදාමත්ම ඉපදිලා නැතිම දෙයක් දැන් පෙන්නුම් කරනවනේ කොහොම හරි. එතකොට ඒ ඒක තමයි
දුක. ඉපදිලා නැත් ඉපදිලා නැත්නම් පෙන්නුම් කරන්නේ කොහොමද?
දැන් අපට ඔය මේ විඥානනේ ඔය ස්වරූපවල මායාකාරී ස්වරූපවලින් පෙන්නුම් කරනවා.
ඔය දේ ස්වභාව ටික තියනවා කියන්නේ දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ.
ඔව් එතකොට ඒකම
වචන ටික වෙනස් කළාට ඔකට රූපේට රුප්පණේ කියලා වචන වෙනස් කළා කියලා අපි ඒ අදහස වෙනස් කළා නේද? දැන් ඔන්න මිරිංගුව පෙන්නුම් කරනවා කියන එකම වතුර වගේ කියනකොට වතුර කියන එක හැදිලා වතුර වගේ කියන වතුර කියන එක අපිට තියෙන්නේ වගේ කිව්වේ මොකද? එක්ක අපි වතුර තියනවා නැත්නම් නැහැ කියන එකද නේ ඔය?
ඔව් තේනේ දැන් මං හිතන්නේ ප්‍රශ්නේ අහපු විදිහ
නේ මේක මේ
ඒතු වෙටි
හරි හරි
ඔව් මං
තේරෙනවා නේද?
ඔව් මේ කියන්නේ අපි රූපයක් දකිනකොට සංකාර දුකක් නම් ඉතින් ඒක හරි ලේසියෙන් අවබෝධ කරගන්න. එහෙම එකක් නෙවෙයි සර් මං කිව්වේ දැන් මේ සංස්කරණය නොදන්නකම නිසා කවදාවත් හටගන්න බැරි වූ රූපයක් අන්න ඒ පැත්තෙන් මං හිතුවේ මේ සංකාරයේ පැත්තෙන්.
ඒක තමයි හටගන්න බැරි ස්වභාවයක් හටගෙන කියන එක දකින්න.
ඔව් හටගන්න
බැරි ස්වභාවය. හටගන්න බැරි ස්වභාවය කියන්නේ අනුත්පාද බව.
අනුත්පාද බව. ඔව්.
උත්පාද බව උත්පාදනය වෙලා.
ඔව් උත්පාදනය වෙලා. ඉතින් ඒකම නේද සංකාර දුක්ඛ? එහෙම තමයි කියන්නේ මාස.
ඔව් ඒක සංකාර දුක්ඛය තමයි. කොහොමද දැන් උත්පාදනය වුණා කියලා දැනගන්නේ?
ඒක මොකද්ද? මට හුන්නේ.
උත්පාදනය වුණා කියලා දැනගන්නේ කොහොමද? ඔය ජාති පහ ගැන කතා කරන්න පුළුවන්.
ඔව් ඔව් දැන් අපි ඒක බාලත් අරගෙන නේ රූපයක් කියලා. මොකක් හරි එහෙම එහෙමනේ අපි ලෝකේ.
ඔව් වං කියන්නේ රූපයක් බව අරන අරගත්තේ නැතත් අපි අහුවෙන ස්වභාවයක් ඒක තියුම්.
ඔව් ඒවා ඔව් ඒක හරි ඒක ඉතින් තියුම් මට්ටමද
දැන්නේ. ඔව් දැන් මේ මට්ටමේදී අපි රූපණය කියන රූපයක් ගන්න. අදහස තේරෙනවද දැන්? රූපයක් නෙවෙයි රූපණයක් තියෙනවා කියලා තව රූපයක් හදා ගන්නවා. එතනවත් දන්නේ. ඉතින් මේ සූත්‍රෙන් තේරුම් ගන්න ඕන අපි විමසන්න ඕන තැන මොකද්ද කියන එක ගැන අදහසක් විතරයි මේ ඉන්නේ. විදර්ශනය කරන්න පටන් ගන්න තැන අදහසක් ගන්න යතනි. ඒ තමයි වැඩේ තියෙන්නේ. ඒ සමාධිය කියන්නේ මේ රහත් වුණා නේ අවිද්‍යාව දුරු වුණා නේ සමාධිය ආවන් තමයි මාර්ගය පටන් ගන්න පුළුවන්. එතන අපි මාර්ගයත් පටන් ගන්නනේ.
ඔව් ඔව්.
ඒකයි මේ පෙන්නන්නේ.
හරි හරි හරි. හරි
මට කොහොමදියු? ඔව්.
ඔව් ඔව්. ඒක නම් ඉතින් මේ අර උපමා වාක්‍යලෝ මේ වගේ තමයි. ඉතින් ඒක සියුම් බව නම් ඉතින් ගැඹුරු බව සියුම් බව මේ දැන් ඒකද වෙලා තියෙනවද දන්නේ මට තව පොඩි ඇත්තට මම වෙන ප්‍රශ්නයක් අහන්න හිටියේ මේක නිකන් මේ අමතර එකක් හැබැයි මේකිනුත් ඒක පැහැදිලි කළ දුන්නා මේ ඒක මම ඇත්තටම අහන්න හිටියේ දැන් අර සබ් මේකට මම දැන වෙලා තියෙයිද කියලා කෙටියෙන් කියනවා ඔව් කෙටියෙන් කිව්වත් ඇති මේ දැන් සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛ කියලා අර ගාථාවේ අන්තිමට සබ්බේ ධම්මා අනාත්තා කියලානේ ඉන්නේ අනාත්තාති කියලානේ. එතකොට දැන් ඔය සබ්බේ ධම්මා කියනකොට දැන් එතන සිතුවිලි නෙවෙයිනේ නේද? දැන් ඔය අරමුණු සිතුවිලි වලටත් අපි ධම්මා කියනවනේ. ඒක නෙවෙයි එතන. ඉතින් මම අහලා තියෙන විදිහට ධර්මයේ බණවලදීම අහලා තියෙන හැබැයි එච්චරම තේරෙලා නැහැ. ඒ එතකොට මට එතන හිතිලා තියෙන්නේ මේ සංස්කරණ ස්වභාවයේ ඒ ධර්මතාවය. ඒ ස්වභාවයේ මේ කරන කෙනෙක් මේ ආත්මයක් ඒ විදිහට ගන්න බැරි නිසා ඒ ගැනීම නුසුදුසුයි කියන විදිහට තමයි මම දැනට තීරණ අරන් තියෙන්නේ. ඒක ඒක වැරදි නම් නිවැරදි කරලා ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ. තේරුම් ගන්නයි.
ඔව් දැන් සබ්බේ සංඛාරා අනිත්‍යයි සබ්බේ සංඛාරා දුක්ඛයි සබ්බේ ධම්මා අනාත්තයි කියනකොට ඔන්න අපිට හිතෙනවා ධර්මතාවය තියෙනවා ඕක අනාත්මයි. ධර්මතාවය කියලා දැකලා නැහැ. දැන් දැකලා නැත්තේ කවුද? එහෙම නැත්නම් ධර්මතාවය කියලා දැක්කේ
කවුද?
හ්ම්. ඉතින් කොහමද අනාත්ම
වෙන්නේ? ඔව්. එතකොට කොහොමද ඉන්නේ?
හ්ම්. ඒක තමයි ඉතින් කලින් හිතිය අදහස හරිද වැරදිද කියලා තේරුම් ගන්න. ආපේ දර්ශනේ. ඒ වැරදි.
වැරදි
කියලා දකින්න එකමයි ඔන්න දැන් සත්‍යර්මයේ ඇහෙනවා. අපි දන්නේ නැහැ. දැන් ඔන්න හොයන්න ඕන නේද? හ්ම්. අනේ හොයන්න ඕන කියන තැනින් යෝනිසෝනසිකාරය ආරම්භ වෙනවා. අර ධර්මතාවයක් තියෙනවා මම නෙවෙයි කියන තැනනේ ගොඩක්
ඉන්නේ. ධර්ම දේශනාව එහෙම වචන තමයි ඇහිලා තියෙන්නේ. මේ ස්වභාවයේ ධර්මතාවය නැහැ කියලා එහෙම.
ඒ අපිට දේශනාවල ඇහෙනවා ඕන තරම්.
ඔව් අපි හොයන්න ඕනනේ.
ඒ ඇහුණාට මං කිව්වේ සද්ධර්මෙ නෙවෙයි ඇහෙන්නේ කියලා. දැන් ඕකේ වැරද්දක් තියෙනවා කියන එකක් ඇහෙනවා නම් එහෙමයි මේ වචනෙන් කියන එක නෙවෙයි තමන්ට දැනෙනවා නะ
එහෙමයි
නෑ අන්න අපි දන්න දෙයට එහා ගිය දෙයක් බුදුහාඳුරු පෙන්නනවා නෑ යෝනිසෝ මනසිකාරය පටන් ගන්න තැන ධර්මයේ ප්‍රබලයේ වුණා යෝනිසෝ මනසිකාරය කරනකොට තමයි ඔත ධම්මාණු ධම්ම ප්‍රතිපදාවට
එන්නේ
එහාට තමයි සෝවාන් වෙන්න පුළුවන් එතනින් එහා බෑ ඔය ධර්මතාවයක් මම නෙවෙයි කිව්වට කවදාවත් අක්කාය දෙකිය දුරු වෙන්නේ
නැහැ. ඔව්. ඉතින් එතන ඉන්නවනේ ධර්මතාවේ තියෙනවා හරි නැහැ කියලා කියපු මම ඉන්නවනේ එතන.
අන්න ධර්මතාවයක් කියලා දැනගත්තා කවුද?
ඔව්.
ඔන්න ඕක තේරුම් ගන්නකොට ධර්මතාවය කියන්නේ මොකද්ද? සබ්බේ ධම්මා කියන්නේ මොකද්ද කියලා අදහසක්
එන්නේ. එහෙමයි. හරි ඒක හොඳයි ඒක.
ඒක මේ කියපු සිය ඔව් සියුම් කරුණ මං කියුවනේ දැන් ඔය හරි ස්වභාවයක් තියෙනකොටම ඔය කතා කරලා තියෙනවා නේ ප්‍රාර්ථනා සංදයක් ගැන. සමතාවය කියලා කතා කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඕක දකින්න පුළුවන්.
හරි. අර යමක් වගේ තමයි. අන්තිම නිර්දස්ක
යමක්. මට කියන්න තියෙන්නේ ධර්මතාවය ධර්මතාවය කියන රූපය රුප්පණය කරගෙන.
හරි හරි. ඒකත් දැන් පාවිච්චි කරන ධර්මතා ස්වභාවය. ඒවත් අන්තිමට බලනකොට යමක් කියලා තමයි. යම් දේවල්
ඒක තමයි ඔවා කියන්න හරි ලේසි අර ගඟක් ගලනවා වගේ ස්වභාව ධර්මයක් ඔතන පුද්ගලෙයි. ඔවා ලෝකෙටයි මේ කතාව ගොඩක් කියලා තේරෙන්නේ නැහැ මේ
ඒ විදිහට තමයි අහනකොට හිතුනේ මොකද්ද මේ කියලා ඉතින් ප්‍රශ්නයක් ඇති වුණා. හොඳයි
සයිකෝ. දැන් ඔබතුමියගෙන්ම ආව යෝනිසෝමනසිකාරය කරන්න. හොඳයි. දෙයක් තියෙනවා. මොනවද වන්න යෝනිසෝමනසිකාරය උපදී නැත.
එහෙම මොකක්ද කියන්නේ? ප්‍රශ්නයක් ඇති වුණාම ධර්මානුකූලව ඒක රසා.
ප්‍රශ්නයක් ඇතිවීම කියන්නේ මගේ වැරද්ද දැක්කා. මාව වැරදි කියලා දැක්කා.
අනේ හරි දැන් අපි එකක් මත තියාගන්නේ දැන් මෙතන මම මගේ වැරද්දක් පේනවනේ.
ඔව් ඒකයි මං කියන්නේ ඔය වැරද්ද දකින්න එකයි ප්‍රඥා. මගේ පන්සාව පස්සාව තේරුම් අරන් නැහැ කියලා දකින්න එකයි ප්‍රඥා.
දැන් මගේ වැරද්ද කියලා දැන් එහෙම දැන් වැරද්ද පිළින එක නෙවෙයි සක්කාදිට්ඨිය පිනිපිනි යනවා කියන්නේ. එතකොට සර් දැන් මේ එතකොට දැන් අපිට මෙහෙමත් නිකන් මට මේක නිකන් දැන් ශනිකව හිතුණා මේ ඒ කියන්නේ දැන් මම ඉන්නවා මම වැරද්ද විතරයි. හැබැයි වැරද්ද හරි ගස්සගත්ත මම පස්සේ ඉන්නවා. එහෙම වෙන්නත් බැරිද?
එහෙම වෙන්න බෑ දහම දැක්කම.
දහම දැක්කම හරි හරි හරි. නෑ මට ඒක
ඒ වැරද්ද මගේ වැරද්ද හදාගත්තු මම ඉන්නවනම් තාම වැරද්ද කියලා
ආයි දැන්. ඔව් හරි හරි. එහෙම ඒ එතන ඒ පද ගැළපීම ගැන කිව්වේ.
ඔව්. නෑ පද ගැළපීම නෙමෙයි ඒක තමයි මං කියුවේ දැන් රූපය කියන එකේ වැරද්ද දැකලා අරුප්පණය කියලා දැනගත්තා කියලා. ඒ දැනගත්තු මම තාම ඉන්නවා කියන එකයි
මං
කියන්නේ. සමහරු ඉතන අරූපේ නෙමෙයි රුප්පණය කියලා දැනගත්තාන් දැන් හරි.
නමුත් ඒ දැන්
හරි කීප එකක් වැරදි කියලා ඒ හරි කියපු එකත් වැරදි කියලා දැක ඉඳ පුළුවන් නම් ඔන්න ප්‍රඥාව යෝනිසෝමනසිකාරේ පටන් ගන්න පුළුවන්.
යෝනිසෝමනසිකාරයට හරි විදිහට යොමු වෙනකොට මගේ වැරද්දම තමයි ඉතින් පේන්නේ. නේද සර්?
මගේ වැරද්ද මගේ වැරද්ද පේනවා කියන එක යෝනිසෝමනසිකාරේ පටන් ගන්න පුළුවන් තැන. යෝනිසෝමනසිකාරේ වෙනකොට මම කියන එක ඉක්මවා යන්න.
මම
හරි කියන එකට නෙවෙයි.
මම කියන එක
දැන් වැරදි දැන් හරි කියන එක නෙවෙයි.
නෑ නෑ ඒක තමයි. නෑ මං හිතුවා අර එහෙමත් ගන්න පුළුවන් නේද කියලා. නමුත් එහෙම වැරදි නේ ඉතින්
ඒක නෑ. අපි ගන්නෙ.
අෞතික ලෝකේ දේවල් වලට එහෙමනේ ගන්නෙ. මම ඉන්නවා දැන් මට ඉස්සර වැරදි දැන් මම හරි. දැන් මේක අනිත් පැත්තනේ. හරි සර් ඒක හොඳයි ඒක පැහැදිලි වුණා. හොඳයි සර් ගොඩාක් පැහැදිලි වුණා.
මෝඩ ප්‍රශ්න අහන එකම තමයි ධර්මයේ දකින්න තියෙන එකම මාර්ගය.
එහෙමයි. දැන් දන්නවා කියලා හිතන් හිටියොත් ඒක දන්නවද හරිද වැරදිද දන්නේ නැහැ. Taman දන්නවා කියලා හිතන් ඉන්නවනේ. ඒ එතනම මේ ඉතින් අර අහන එක තමයි මේ ඒක තමයි. හොඳයි සර්. මුලක් පැහැදිලි වුණා. හොඳයි සර්. මේ ගොඩක් පිං තෙරුවන් සරණයි. මම හිතන් දැන් සිද්ධ වෙලාවත් ගොඩක් මේ ගිහිල්ලා තියෙන්නේ. හොඳයි සර්. තෙරුවන් සරණයි.
හොඳයි රවි මහත්මයා. හිමනම් දැන් මේ පැය දෙකක් ඉවරයි. ඉවර කරමුද ඔබතුමාට?
ඔව්.
හොඳයි.
මම හිතන්නේ දැන් හිතන්න විමසන්න කරුණු ගොඩක් හම්බ වුණා. අපි ඒක අවසන් කරන්න හොඳයි නේද? ඔව්. හොඳයි.
එනක් හොඳයි රවි මහත්මයා. එහෙමනම් අදත් ඔබතුමා මේ අපිට කරන ලද ඉතාම මේ හොඳ සාකච්ඡාවක් අදත් අපි සිද්ධ කරා. ඉතින් ඔබ මේ සුභ කරගත්ත මේ ධර්ම දානමේ කුසලය ඉතාම වටිනා ධර්ම දානමේ කුසලයක් සිද්ධ කරගත්තා. ඒ වගේම අපිත් මේ ශ්‍රවණය කිරීමෙන් ලබාගත් මේ සියලුම පින් ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම ඉක්මනින් ධර්මාබෝධයේ පිණිසම මේ කුසලයේ හේතු වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබතුමාට බොහොම පින් රවි මහත්මයා. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි. ඉතින් මේ සාකච්ඡාව ගෙන යන්න අපිට සහ සම්බන්ධ වුණ උදව් වුණ සයන් මහත්මයා, අස්තික මහත්මයා ඒ සාකච්ඡාවට සම්බන්ධ වූ සියලුම දෙනා මහා කුසල් සම්භාරය පැත්තරගත්තා. ඒ කුසල් අනුමෝදන් කරමු. ඒවා අනුමෝදන් වෙලා අපි හැමෝටම මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්ම දකින්න, ඒ ලැබුණ ඥාන සම්පත්තියෙන් ප්‍රයෝජනය ගන්න හැකියාව ලැබෙන්නම උපනිශ්‍රය වෙන්න, ඉක්මන් ධර්ම අවබෝධයටම උදව් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
Seruan Saranai.
Seruan Saranai.